අපිට ප්‍රශ්න කීපයක් ලැබිලා තියෙනවා. මේ අභිසංකාර මාර්ග කියන්නේ මොකක්ද කියලා තමයි හඳුන්ලා දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර කියලා. සසර ගමනට හේතුකාරක වෙන්නා වූ සත්‍ය නිපදෝන හිතිවිලි ක්‍රියා වදන්. නිපදෝන කොට. අන්නේ ඒ තුලින් සකස් වෙනවා. හිතකය වදනේ කියන මේ ද්වාරස්ත්‍රේ ක්‍රියාත්මක කරලා පින් පව සහ අරූපාවචර උපදීමට හේතු වෙන කුසල මෙන්න මේ ටික කරනකොට අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් යුක්ත නම් ඒතාකල් සසර ගමනට හේතු වෙන බැඳුම් සහගත ඒ බඳු පින් පව සිද්ධ කරනවා බලන පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනිඤ්ඤාභි සංකාර පුණ්‍ය සංකාරයක් අභිසංකාරයක් වෙන්නේ ඔන්න ඔය කියන අවිද්‍යාව තෘෂ්ණාව දෙකෙන් යුක්තව වෙන්නකොට අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් යුක්තව නම් නිකුත් කරයි ඒ කරපු පින පව නැත්නම් අරූපාවචර කුසලෙ සමග මතු පැවැත්ම ගොඩනගන්න හේතුකාරක වෙන සත්‍යය ගොඩනගනවා මේ හේතුවෙන් නිකුත් වන සංඛාරපත්‍ය විඥානං කියන සිද්ධාන්තයෙන් අභිසංකාර විඥානිය කියලා ඒ අභිසංකාර වල නිපදවන විඥානය අභිසංකාර විඥානයි. ඒ අභිසංකාර විඥානයේ පිහිටපුවහම මේක කර්ම භවයේ තැන්පත් වෙනවා. කර්ම භවයේ කියන්නේ මැරෙනකන් අපි කරලාද පින්පව් දෙක යන්තනක ඒවැ ශක්තිය පිහිටනවනම් අන්නේ පිහිටන එක කියනවා කර්ම භවය. මේ කර්ම භවයේ පිහිටපුවා තමයි මරණාසන්න වේලාවේදී පුනර්භවයක් හටගැනීමට බීජය වශයෙන් ඇදලා ඉන්නේ. එහෙනම් සසර ගමනට හේතු වෙන නිසා මැරෙන දේවල් උපත්තන්න හේතු වෙන ක්‍රමයට අයිති නිසා ඒවට කියනවා මාර ධර්ම. යම් කිසි දෙයක උපත්තන දෙයක් මරණයට හේතු වෙනවා නම් මැරෙන්න හේතු වෙන දෙයක් උපදිනවා නම් ජරාවටපත් වෙන දෙයක් උපදිනවා නම් ජරා මරණ දෙකට පත් කරන දේවල් වලට කියනවා මාර ධර්ම. එතකොට මාර ධර්ම කියන වචනේ පෙන්නන්නේ ඒකයි. එතකොට මාර ධර්ම කියලා දෙන්නේ අභිසංකාර මාර කිව්වේ මාර ධර්ම කියන්නේ මැරෙන්න හේතු වෙන ධර්ම. මරණය කරාගෙන යන්නේ යමක් උපදිනවා නම් ඒවා මාර ධර්ම. මරණය කරාපත් වෙන්නේ නැති යමක් ඇත්නම් ඒ නිවන. නිවනේ මෙපිට උපදවන සියලු දේවල්ම මරණයට හේතු කරන්නේ වරගෙනා මාර ධර්ම. ඒ මාර ධර්ම තුලින් අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් සසර අනාථ කරවන්නේ උපදීනේ වලින අභිසංකාර ධර්ම. අවිද්‍යාවේ තෘෂ්ණාවේ නිරතව උපදෝනිය. ඒවා වටිනවා අර මාර ධර්ම උපදන්න හේතු වෙන නිසා. දැන් මැරෙන ධර්මයක් යලි යලි උපදන්න හේතු වෙන නිසා. ඒවට කියනවා අභිසංකාර මාර. කර්ම මාර, ක්ලේශ මාර, අභිසංකාර මාර, ඊළඟට කර්ම මාර. විපාක මාර, මත්තු මාර. දේව පුත්‍ර මාර්ගින පස් දෙනෙක් ඉන්නවා. අභිසංකාර මාර්ග තමයි කර්ම මාර්ගය. යම් කිසි කාම ක්ලේශයක්, ද්වේෂ ක්ලේශයක්, මොහ ක්ලේශයක් නැගෙනවා නම් ඒ කෙලෙසෙන දහම් මරු ලහම් වලට වැටෙනවා. ඒක ක්ලේශ මාර්ග. කර්ම මාර්ග ක්ලේශ මාර්ග. අනික තමයි කර්ම විපාක වශයෙන් යම් කිසි මැරෙන දෙයක් උපදින්නේ ලෝකෙ. විපාකයක් උපදිනවා විපාක මාර්ග. ස්වභාවයෙන් මරණයට පත්වීමට කියන සම්මත වරණයට මච්චු මාර. ඒ වගේ මාර දිව්‍ය පුත්‍රයාට කියනවා පරිණිමිත වසවාර්ති දිව්‍ය ලෝකී ප්‍රාදේශික දිව්‍ය රාජී කරන වසවාර්ති මාරය. එයාට කියනවා දිව්‍ය පුත්‍ර මාර. ඔයින් දේව පුත්‍ර මාර එක් කරයි. අනික ඔක්කොම අපේ සසර ගමනට සම්බන්ධ වෙලා තියෙන මාර කොටස් හතරක්. අභිසංකාර මාර කිව්වේ ඒකයි. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර. අරිහත්ත්වයට පත් වුණාට පස්සේ දැන් පටන් පුඤ්ඤාභි සංකාරයි අපුඤ්ඤාභි සංකාරයි ආනිජ්ජාභි සංකාරයි නිරෝධයි. සංකාර නිරෝධෝ කිව්වෙ ඔතෙන්ටයි. අවිජ්ජා නිරෝධා සංකාර නිරෝධෝ කිව්වෙ ඔමුයි අභිසංකාර නිරෝධය. එහෙනම් පුඤ්ඤභාව පහින් අතක පින්පව් දෙකම නැහැ සාධන වාන්තිර ගොඩ නැගෙන්නේ. අරූපාවචර ලෝකේ උපද්දවන්න හේතු නියමක් ඇත්නම් එබඳු අරූපාවචර පොද ඒවා ආනිජ්ජාභි සංකාරයක් බෙද වෙන්නේ. ඒ තුනෙම නිදහස්. නැමෙ තව ප්‍රශ්නේ මේ ඉංග්‍රීසි භාෂාවෙන් කරන ලද ධර්මදේශනාවල සවන්දී මාර්ගඵල ලැබිය හැකිද? දැන් අපි හිතමු සිංහල භාෂාවෙන් කරන්න ලබන්න පුළුවන් නම් ඉංග්‍රීසි භාෂාවෙන් නේද? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මාර්ගදී භාෂාව. මේ අපි අපි බලනවා සිංහල භාෂාව. මේ වෙන භාෂාවක් සිංහල භාෂාවක් කියලා බලමු. ඒකෙම පුළුවන්. පාලි ගන්න කෙනෙක් ඉගෙන පාලි භාෂාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඉඳලා පාලි භාෂාවෙන් ධර්ම දේශනා කළොත් ඔහුට මාර්ගඵල ලැබෙනවා. මේ මාර්ගඵල ලැබීමට හේතුකාරක වෙන්නේ භාෂාව නෙමෙයි. අදහස. අදහස වැටහිවා වචනේ අමතක වේවා කියලා කාලදිටු පුත්‍රයාට ධර්ම දේශනා කළා. කාලදිටු පුත්‍රයා ධර්ම දේශනාව අවසානයේ සෝවාන්. එක වචනයක්ව මතක. අදහස වැටුණා වචන අමතක වුණා. දැන් වචන වලින් නම් මඟඵල ලබන්නේ කාලදිටු පුත්‍රයාට මඟඵල ලැබෙන විදිහක් නෙමෙයි. අදහස වැටහිවා යමක යම් කිසි භාෂාවකින් දහම් අදහස අභ්‍යන්තරයෙන් ලබා දෙන්න පුළුවන් නම් අපිට හිතර ගෝචර කරවන්න පුළුවන් නම් අදහස මොන භාෂාවකින් හරි කමක් නැහැ ඒක කරන්න පුළුවන් භාෂා ප්‍රශ්නයක් ඒකටද බුදුරජාණන් වහන්සේ දේශනා කරන ජනපද නිරුක්තිය ප්‍රතික්ෂේප කරන්න එපා කියලා ජනපද නිරුක්තිය කියලා කියන්නේ ඒ ඒ පැතිවල ඒ ඒ ප්‍රදේශවල මනුෂ්‍යයෝ යමක් හඟවන්නේ යම් කිසි භාෂා ක්‍රමයක් භාවිතා කරනවා. ඒකට කියනවා ජනපද නිරුක්ති. ඒ නිරුක්තිය කඩ නොකර ඒකෙන් ධර්ම දේශනා කරන්න තියෙනවා. ඒක ප්‍රතික්ෂේප කරන්න එපා කියලා කියනවා. මොකද හේතුව ඒ ජනපදයේ භාවිතා කරන්නා වූ භාෂා නිරුක්තියෙන් නෙමෙයි භාෂා නිරුක්තිය නෙමෙයි මගඵල ලැබීමට හේතු වෙන්නේ ඒක භාෂා නිරුක්තියක් නෙමෙයි අදහස දෙන්න පුළුවන් නම් අදහස මත කරගන්න පුළුවන් නම් ඔහුට මාර්ගඵල ලබන්න කිසි බාධකයක් නැහැ. මේ භාෂාවකින් නෙමෙයි ඒක කරන්නේ. මේ බුදුරජාණන් වහන්සේ හැදිලි වහන්නේ සම්පීති කෙනෙක් සම්පීතිය. ඔය අදහසින් ඔය කතාවේ මොකක් ගැනද කිව්වේ? ඒක අහන්න කියලා පෙන්නනවා. දැන් අපි මැටි කෝප්පේ කියනවා. දැන් උපමාව අර මැටි කෝප්පේ කියන එක ගැන අරගෙන ධර්ම දේශනා කරන්න මාතෘකාව ගන්නවා. මැටි කෝප්පේ හදපු හැටි හදපු එක රන්දි වල බිඳිලා යන හැටි. බිඳෙන්නේ මැටි කෝප්පයක් නෙමෙයි මැටිෙන් හදපු මැටි කෝප්පේ කියන එක බිඳෙනවා. අපි ඔහොම කියනොත්. මලක් වුව කියන නම කට්ටියක් කියනවා ඔකට. අපි මැටිකෝප්පේ කියලා හිතන් කිව්ව දේශනාව මලක්ුව හදපු හැටි මලක්ුව හදපු වෙලාවට පස්සේ මේක බිඳෙන ස්වභාවයෙන් යුක්ත හැටි ඒ මලක්ුව කවදා හරි බිඳිලා යන හැටි ඒ වගේම කයත් බිඳිලා යන හැටි මේ හැමදේම උපමාවක් කරගන්නවා. තව කට්ටියකට අඩි වලද කියනවා. මැටිකෝප්පේ මලක්ුව අඩි වලද මේක එකන එක එක නම් වලින් කියනවා. මේ අඩි වලද කියන පැත්තේ අඩි වලද කියන එකෙන් අරගෙන ඉන්නවනේ ඒක විග්‍රහ කරන්නේ. අර මැටිකෝප්පේ කියන විග්‍රහ. ඒක ප්‍රශ්නයක් නෑ. එහෙනම් කියන ජනපද නිරුක්තිය අහක් කරන්න එපා. ඒ ඇයිද අදහස වැටෙන්නේ මොකද භාෂාව? මේ අදහස මුල් වෙන්නේ දේශනා කරන්න පුළුවන් නම් ඒකෙන් ඒක ගන්න කියනවා. මේක ප්‍රශ්නයක් නෙමෙයි. දැන් මේ තව එකක් තියෙනවා පිටුන කර්මස්ථානය. මේ අවස්ථාව මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයට පත්වන්නේ මේ. කියන මේ කර්මස්ථානය. සියලු අවස්ථාව මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයට පත්වනෝ මේ. සියලු අවස්ථාව මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයට පත්වන ධර්ම ස්වභාවයකට ඇත්තා වූ නියෝගන්න ප්‍රඥාවන්තිය මෙබඳු අවස්ථා නිසරයයි දැන ඒ අවස්ථාවන්හි නොබැඳෙන්නා වූ නොයැලෙන්නා වූ මිදෙන්නා වූ මේ මේක කර්මස්ථානය වශයෙන් වඩා ගන්නවා. එහෙනම් මුලාවටපත් සත්‍යය මෙබඳු අවස්ථා යහපතයි කියන ඒ තන් ඇලි ගලී වාසය කරන්නා වූ. ඒ කියන්නේ දුක සමුදය පැත්ත අරගෙන සිහි කරලා නිවන් දකින්න පුළුවන්. එහෙනම් දුක නිරෝධයක බලනවා නේද? නිරෝධේ සිහි කරන් ගන්නවා. ප්‍රඥාවන්තිය මෙබඳු අවස්ථා නිසරයයි දැන ඒ අවස්ථාවන්හි නොබැඳෙන්නා වූ නොයැලෙන්නා වූ මිදෙන්නා වූ. ඒක දුක නිරෝධ පැත්තේ මෙනෙහි කිරීම. දුක සමුදය පැත්තේ මෙනෙහි කරනා නම් මුලාවටපත් සත්‍යය මෙබඳු අවස්ථා යහපතයි කියන ඒ ගහු ඇලි ගලි වාසය කරන්නා වූ. ඒ දෙකම සිහි කරලා බලනකොටත් මුලාවටපත් කරන්නා වූ සත්‍යයන්ගේ වැඩ පිළිල අපි ගන්න සුදුසු නෑ කියලා අදහස වෙනවා. ප්‍රඥාවන්තිය මෙබඳු අවස්ථා නිසරියයි දැන ඒ තන්නි නොබැඳෙන්නා වූ නොයැලෙන්නා වූ මිදෙන්නා වූ. ප්‍රඥාවන්තියගේ කීම හරි කියලා අපි අනුමත කරනවා. ඒ දෙකම නිවන් අවබෝධ කරගන්නවා. නිරෝධ මේක අහනවා මේ අවස්ථාව කියන්නේ මොකක්ද? දැන් මේ ලෝකයේ සෑම දෙයක්ම කනවන වදනයක් අරන් තිබුණා. ඒ වදනේ පවසන්නේ අවස්ථාවක්. අවස්ථාව කියන්නේ කෙටිම විග්‍රහ කරලා ගන්නවා නම් මේ ලෝකයේ යම් කිසි වදනයක යමක් යමක් පනවනවා. ඒ පනවූ දේ පවත්තන්නේ ඒෙහි අවස්ථාවයි. දැන් නිදා ගන්නවා. නිදා ගන්නවා කියන්නේ අවස්ථාව. කෑම කනවා. කෑම කනවා කියන්නේ අවස්ථාව. මනුෂ්‍යයා මනුෂ්‍ය ජීවිතයක් ඇතුළේ අවුරුදු 60 70 80 කරනවා ජීවත් වෙන අවස්ථාව. තරුණයා තරුණ කාලයේ පුර ජීවත් වෙන අවස්ථාව. මහල්ලා. මහල්ලේ හැරී ජීවත් වෙන අවස්ථාව. කෙල්ලම් කරනවා. කෙල්ලම් කරමින් ජීවත් වෙන අවස්ථාව. මේ ආදී වශයෙන් අවස්ථා දෙකේ උන රකිද. අතවසන. අතවසන අවස්ථාව. ඉදිරියට පය කියනවා. පය දිලිදීන අවස්ථාව. පය ඔසවනවා. පය ඔසවන අවස්ථාව. සෑම පොඩි පොඩි ඉරියව්වක් ගන්නෙම ඒව අවස්ථාව. කුඩා අවස්ථාවක් කියලා මහා අවස්ථාවක් වෙනවා. අතපය එහාට කරන මෙහාට කරන නගරෝණියක් ගැටි කරලා අරගෙන නැතුම කියලා අවස්ථාවක් ගන්නවා. ඒක නැතු මේ අවස්ථාව. ඉතින් සැරසෙනවා. හොඳද? ඇඳලා පැලලා සැරසෙන අවස්ථාව. මේ ශරීරය හැද ගන්න අවස්ථාව. ඒකත් අවස්ථාවක්. හිනහ වෙනවා. හිනහ වෙන අවස්ථාව. ඉතින් අවස්ථාවලින් තොර දෙයක් ලෝකෙ පෙන්වන්න බැහැ. ගස විද්‍යාමානව තියෙන ගසක ගසක් හැකේ තියෙන අවස්ථාව. දරකොටේ දරකොටයක් හැකේ තියෙන අවස්ථාව. මලගිනි මලගිනියක් හැකේ තියෙන අවස්ථාව. ඇටසැකිල්ලක් හැකේ තියෙන අවස්ථාව. මේ ලෝකයේ යම්කිසි විද්‍යාමානත්වයකින් යම් සම්මතයක් පනවනවා නම් ඒ පැනවූ සම්මතයෙන් හටගෙන විපරිණාමයට පත් වෙමින් ගිහිලා ඒ සම්මතිය විදිර යනවා. ඒ තුල තිබෙනා වූ කාර්යභාරය ගැටි කරලා ඒකට දාපු නමක් තියෙනවා ඒක තමයි සම්මතිය කියන්නේ. ඔය සෑම සම්මතයක්ම අවස්ථාවක්. ඉනි හැම අවස්ථාවකම ස්වභාවයක් තියෙනවා මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් නැති කියන්නේ. ඒකේ කි ධර්මතාවය. ওই ධර්මතාවයේ පිටතනපු කිසිම අවස්ථාවක් ලෝක විද්‍යාමාන වෙන්නේ නැහැ. සෑම අවස්ථාවක්ම විද්‍යාමාන වෙන්නේ විවිධාකාර ක්‍රියාපද්ධතියින්ගේ සම්පීඩනයක්. ඒ අවස්ථාව විද්‍යාමාන වෙන්නේ මොහොතක් පාසා විපරිණාමිකව ක්‍රියාත්මක වෙන ඒකාකාර නොපැවති. ඒබඳු ක්‍රියාත්මකෙන අවස් මේ කාල සීමාව තුළ ක්‍රියාපද්ධතියක් තමයි. අපි අවස්ථාව කියන්නේ නම් මේ අවස්ථාවක ස්වභාවය තේරුම් ගත්තාම මේ අතර තමයි අපි ප්‍රියමනාප අවස්ථා තියෙන්නේ මොනවා හරි අපේ හිත බැඳෙන ඒවා ඔක්කොම තියෙන්නේ ඒ ස්වභාව මද ස්වභාව විද්‍යාමාන වෙන්නේ ඔය කියන අවස්ථා තුලින් කොයි කොයි හෝ අවස්ථාවක ඒක අපි බැඳ ගන්න හදන්නේ ඒ බඳු අවස්ථාවක් කැමතිේ පවත් ගන්න මට ඕන හැටියට පවත් ගන්න Tamanට ඕන හැටියට පවත් ගන්න ඒ බඳු විපරිණාමික අවස්ථාවක් අපි හිතුවානේ ඒක වෙනවා මේ අවස්ථාව හැදිලා තියෙන්නේ විපරිණාමයට පත් වෙලා වෙනසිලා යන ධර්මතාවයේ උදන. අපේ බලාපොරොත්තු එකේ හේ පැවැත්මනේ. අපිට ඕන හැටියට. මේක වෙන්න හේතු තියෙනවා. නමුත් අපේ බලාපොරොත්තු අත්දැකීම නැත්නම් ඒක එහෙම පවත්වන්න ඕනේ කියලා. අපිට විශ්සිත වෙන්න වෙනවද නැද්ද? අසාන්නයට පත් වෙන්න වෙයිද නැද්ද? දැන් මම නිරෝගීව ඉන්න ඕන. අපි අදහස් ගන්න. නිරෝගීව ඉන්න අවස්ථාව කියන එක නේද ඒක කියන්නේ. ඉන්නේ රෝගයක් රෝගයක් හැදෙන තුරු විපරිණාම දෙවියන් ක්‍රියාකාරීත්වයක් යමක තියෙනවා. අන්න ඒක තමයි කිව්වේ නිරෝගී අවස්ථාව කියලා. දැන් නිරෝගී අවස්ථාවයි කැනසිරියෙ ඉන්නේ තා රෝගී නෑ. එහෙම නැති දෙයක් පතනවා නම් බලාපොරොත්තු වෙනවා නම් කැමැතිසේ නොලැබීමේ දුක එතන ගොඩර වෙනවා. යම් පිට්ටක් නොලබති සම්පි දුක්ඛ. මෙන්න මේක අපි ඉතන දකින්න ඕනේ. එහෙනම් යම් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් බලාපොරොත්තු වෙනවා නම් ලෝකෙ යම් දෙයක්. ඔය අවස්ථා තුලින්ම විද්‍යාමාන වෙන දෙයකින්ම ඒ ප්‍රීත භාවයේ මධ්‍ය ස්වභාවයේ බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් ප්‍රීත ස්වභාවයක් මධ්‍ය ස්වභාවයක් අපි බලාපොරොත්තු වෙන ආකාරයෙන් පවත් ගන්න. එකම අවස්ථාවක ලෝකෙ ගැටින්න තියෙනවා. මොහොතින් මොහොත විපරිණාමයේ හිල වෙනසිර යන අවස්ථා ස්වභාවයේ ධර්මතාවයේ යෝගන. එවන් ධර්මතාවයක් තුල අපි බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ. එනම් ඉෂ්ට කරගන්න බැරි තැනක අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි ප්‍රියමනාපය බලාපොරොත්තු වෙන්නේ ඉෂ්ට කරගන්න බැරි දෙයක් තුලින්න. අපිට ඒකාන්තයෙන් දුක් වෙන්න වෙනවද නැද්ද? ඒක දුකට හේතුවක් වෙනවද නැද්ද? එතන අපිට මේනවා දුකට හේතුවක් වෙන එකක් මිසක්. හරියන වැඩක් නම් මේ අපි හිතුවේ. අපේ බලාපොරොත්තු අසාර්ථකයි. අසාර්ථක බලාපොරොත්තුෙන් ජීවිත ලෝකය මේ ලෝක සත්‍යය පැනසුම හොයාගෙන අනුගමනය කරනවා මෙන්න මේක හරිද කියලා බලන්න බුදුරජාණන්ගේ දේශනාව මේක සාර්ථක වැඩ පිළිවිලා ඥානවන්ත වැඩ පිළිවිලා කරන්න පුළුවන් දෙයක් බැරි දෙයක් බලාපොරොත්තු වෙනවන්නේ ඒ ධර්මතාවයේ බැරි බවට පත් වීම නිසා බලාපොරොත්තුව හරියන්නක් නෙවෙයි නා අපේ බලාපොරොත්තු නිසා අපිට සිද්ධ වෙන්නේ අසහනෙටපත් වෙනවා එන අසහනයට පත් නොවි ඉන්න පුළුවන් බලාපොරොත්තුවක් ඉස්තිරෝ තියාගන්න පුළුවන්. අපි කැමැතිදී අපිට ප්‍රියවටන ආකාරයෙන් තියාගන්න පුළුවන් දෙයක් ලෝකෙ විද්‍යාමාන වෙන්න පුළුවන්. මෙන්න මේක මනස හිිනුනින් බලන්න කියලා දෙන්නවා. ඒකෝර ඇත්ත වෙන්නේ. එන ඇත්ත මොකද්ද? කොයිතරම් සිය ස්වභාවයක් මధుර ස්වභාවයක් යමක් තුලින් අපි බලාපොරොත්තුනත් මොහොතක් පාසා ගෙවි ගෙවි ඉපරිණාමයට පත් වී වෙනසෙන දෙයක්ින් ඒක බලාපොරොත්තු වුණා නිසා එහෙම නොවන දෙයක් තුලින් බලාපොරොත්තු වෙලා නැහැ. එන අපේ බලාපොරොත්තු අවිද්‍යාවේ බලාපොරොත්තුවක් නිකන් විද්‍යාවේ බලාපොරොත්තුවක් නෙමෙයි. සිද්ධ කරන්න පුළුවන් බලාපොරොත්තුවක් නෙමෙයි. සිද්ධ නොවන මුලාවක් එහි තියෙන බලාපොරොත්තුවක්. එහෙනම් මෙන්න මේ බලාපොරොත්තු වල සාරාත්‍යයක් නැහැ කියලා දැනගත්තාට බලාපොරොත්තු කෙලවර වෙනවා. යම් තැනක බලාපොරොත්තු නැත්නම් එතන විඥාන නිරෝධයයි. විඥාන නිරෝධය නාම රූප නිරෝධයයි. ඒකේ බහැගන්නේ නැවතත් මේ නාම රූප. ඒක මෙහි ඉහි පවත් ගන්න ඕනේ කියලා. එහෙනම් බලායතන නිරෝධයයි ස්පර්ශ වේදනා පන්නාව පාදන්න බව ජාති ජරා මරණ ඔක්කොම නිරෝධයයි. මෙන්න මේවා බලාපොරොත්තු කෙලවර කරනවා නම් එතන නිවන් සුවය. මේ කර්මස්ථානයේ ස්වභාවය බලාපොරොත්තු වේ අවස්ථාව කිලෝයි. අවස්ථා තෝරා ගන්න ඕනේ නේද? අවස්ථා නැති කිසි දෙනෙක් අපි ජීවත් වෙන්නේ. මනුෂ්‍යයාගේ අවස්ථාව. මෙබඳු අවස්ථා සම්පින්දණයකින් ගොඩ නැගීලා තියෙනවා. මහා අවස්ථා සම්පින්දණයකින් මනුෂ්‍යයාගේ අවස්ථාව ගොඩ නැගෙනවා. මොනවද? ලදරු අවස්ථාව, දරු අවස්ථාව, ළමා අවස්ථාව, ගැටවර අවස්ථාව, කරුණ අවස්ථාව, මැදි වයස අවස්ථාව, මහලු අවස්ථාව. මරණයට යනකම්ම ওই අවස්ථා මහා අවස්ථා සමූහයක සම්පින්දණය. තමයි ජීවත් වෙන අවස්ථාවකෙ මිනිහෙක් වශයෙන්. මනුෂ්‍යයාගේ අවස්ථාව. දැන් මනුෂ්‍යයාගේ අවස්ථාව මොහොතින් මොහොත විපරිණාමයකට පත් වෙලා වෙනසෙන ධර්මතාවයන්ගේ ගොඩනැගිලා තියෙන එකක් නිකන්. වෙනෙහිකින් ගොඩ නැගුන්නේ නැහැ. ඒක ගොඩනැගිලා තියෙන මහා අවස්ථාව අරගෙන පරික්ෂා කරලා බලනවා ආයෙකට. තරුණ අවස්ථාව. තරුණ අවස්ථාව කියන එක හැදිලා තියෙනවා. ඊට වඩා කුඩා කුඩා අවස්ථාවන්ගේ සම්පින්දනය. එහෙනම් යන එන කන බොන කතා කරන කතා නොකරන වටේට බලන ජීවිතයව පවත්වන බුදියා ගන්න නැගලා ඉන්න ඉතින් වැඩ කරන මෙබඳු අවස්ථාවන් සම්පින්දණයකින් සමූහයකින් තමයි අර තරුණ අවස්ථාව දෙවිලයන් තරුණ අවස්ථාව ගොඩනැගිලා තියෙන ඒ වෙනවා. ඒ තරුණ අවස්ථාව ඊට පුරා විපරිණාමයක් පත් වෙලා වැසිලා යන අවස්ථාවන්ගේ සම්පින්දණයක් නිසා තවත් ඒ විදිහට තරුණ අවස්ථාව කියලා එකක් ලෝක සත්‍යෙ විතර නැහැ. ඒකට ඊට පස්සේ අපි අරගන්නවා. ඒ තරුණ අවස්ථාව සකස් වෙලා තියෙච්ච අවස්ථාවනේ එක ටිකක් අරන් බලනවා ඒකේ තත්ත්වය. කෑම කන අවස්ථාව. කෑම කන අවස්ථාව කියන්නේ මොකක්ද? ඒක කොල්ලගිලා දින්නේ කොහොමද? අත අපි ඒක තේරෙන්න පටන් ගන්නවා. පිඟාන අරන් ඉනවා. පිඟාන කෑම ටික බෙදා ගන්නවා. මේ ඉඳගෙන හිටියා ගන්නවා. වතුර හේතු පිරක් තියා ගන්නවා. ඉතින් අනනවා, කනවා, අනනවා, කනවා. ඒක ක්‍රියාවලිය ගොඩක් වෙන සිද්ධේ. ඒ සම්පින්දනය කරලා කියනවා මොකද්ද කරන්නේ? දැන් කෑම කනවා. සම්මතයක් දුන්නා නේද? දැන් කෑම කන අවස්ථාව කියන එක ඊට පුඩා පුඩා අවස්ථාව සම්පින්දනයක පොදු ප්‍රතිඵලය. පොදු දෙයක තමයි ඒක ඉන්නේ. දැන් විපරිණාමයේ පැත්තලා වෙනසන ක්‍රමයක් නිසා ඒ තුنين කෑම කන අවස්ථාව ගොඩ නැගුණා නිසා වෙනෙහිකින් ගොඩ නැගුණේ නැහැ. එහෙනම් කෑම කන අවස්ථාව කියන එක හැදිලා තියෙන්නේ මොහතක් පාසා විපරිණාමයේ පත් වෙලා වැළැසෙලා යන එබඳු අවස්ථාව සම්පින්දනය. එහෙනම් කෑම කනවා කියන අවස්ථාව ගැප්පලා පස්සේ අපි ගන්නවා අනනවා කියන අවස්ථාව. ඒක හැදිලා තියෙන තම අවස්ථාව ගන්න. මොකක්ද අනනවා කියන්නේ? බත් ටිකක් අරගත්තා. ආයිදුව මාළු ටිකක් අරගත්තා. ඒකේ එකතු කළා. ඇඟිලි එකතු කරගෙන අනනවා. අනනලා ඊට අනිසරි අතර බත් පිටි ගත්තා. කටලාට නිකන් ගෙනාවා ගිල්ලා දැම්ම හැපුවා ගිල්ලා. ඉතින් මේ බඳු අවස්ථාව සම්පීඩනයක තමයි කෑම කන අවස්ථාව හැදුනේ. එහෙනම් කෑම කන අවස්ථාව කියන්නේ ඒකාකාරී ක්‍රමයක් නෙමෙයි. මේ බඳු අවස්ථාව මොහොතින් මොහොත විපරිණාමයකට පත් වෙලා ගෙවි යන අවස්ථාව සම්පීඩනයකින් හටගත් මහා අවස්ථාවක්. ඒක කෑම කන අවස්ථාව කියලා. ඉතින් අපි ඇඟිලි ටික අරගෙන ඉතින් අනන අවස්ථාව ගත්තා. ඒ අනන අවස්ථාව කොහොමද? මොහත මොහත පාදා හිතන්නේ ගෙවි ඇඟිලි දිගාරිනවා, එකට පොඩි කරනවා, තියාගෙන අර බත් පොඩි එකක් හිර කරනවා. මෙහෙම කුඩා කුඩා අවස්ථා සම්පීඩනයකින් තමයි අනනවා කියන අවස්ථාව. එහෙනම් ඒක හැදිලා තියෙන්නේ මොහතක් පාසා විපරිණාමයට පත් වී දිවිදෙවියන ඊට ඉතා කුඩා අවස්ථා සම්පීඩනයකට කිව්ව නමක් නිසා අනනවා කියන දෙනම අවස්ථාවක් තව එකක් නෑ. අදිනවා කියන ඉති අම්මාද සිද්ධ වෙන්නේ ඔය ඉති. එහෙනම් ඔක්කොම මායාවයි. මායා රූප, මායා ක්‍රියාදාමය. ඒ වගේ රෝග සත්‍යය ඇති දේවල් හැටියට පවතින දේවල් හැටියට හිතා ගන්න. ඊමේ ආස්වාදයන් ටික හිත බැඳගෙන. ඊම කොච්චර හොඳද කියන එක මොනේ කරනවා. මෙන්න අවස්ථාවක හිත බැඳ ගත්තාම අවස්ථාවේ චන්ද්‍රාගය තියෙනවා. මෙන්න මේ අවස්ථාවේ චන්ද්‍රාගය ටිකේ නිබඳු අවස්ථාව කොච්චර හොඳද ඒක පවත්න්න නැත්නම් කොච්චර හොඳද එහෙම. කියලා අදහසක් ගන්නවා. මේක අවිද්‍යාවේ නිගමනය. මෙන්න මේ නිගමනයේ අවස්ථාව බලාගෙන ගියාම මොහතක් මොහතක් පාසා දෙවි දෙවි විනාශීම ධර්මතාවයේ කරගෙන තියෙන මේ අවස්ථාව සම්පීඩනය නේ මේ ලෝක හැසය ජීවත් වෙනවා කියන්නේ. පවතිනවා කියන්නේ. නෑ පවතිනවා කියන්නේ මොකද්ද? මොහතක් මොහතක් පාසා කරන්නා වූ හටගෙන බිඳෙන හටගෙන බිඳෙන මේ ක්‍රියාකාරී ක්‍රියාදාමයේ. ඊටේ සම්මතයන් තුළට ආරම්භයක් පේනවා, විපරිණාමයක් පේනවා, අවසානයක් පේනවා. මෙබඳු ක්‍රියාදාමයේ. මෙබඳු ක්‍රියාදාමයේ. ක්‍රියා සම්පීඩනය තමයි ලෝක සත්‍ය පැවැත්ම කියලා හිතාරින්නේ. මේ පැවැත්ම කියන්නේ මේක නะ. මේ පැවැත්ම ගොඩනැගිලා තියෙන විපරිණාමයට පස්සේ වෙනසියන ධර්මතාවයන් තුලින් නะ. ඒ එහෙම විපරිණාමයක පැවැත්මක් නැත්නම් එහෙම ධර්මතාවයක් ගොඩනැගෙන්නේ නැත්නම් අපි ඔය විදිහට බලාපොරොත්තු වුණොත් එහෙම අපිට ඕන විදිහට කටයුතු කරන්න ඒ જાති අවස්ථාව කොතන තියෙනවද? එහෙනම් අපි පවත්තන්න හදන්නේ එහෙම එකක් මෙදී පවතී වාසියොත් එහෙම වෙන එකක් කොතන තිබිලා තියෙනවද? ඒ වාතන්න පුළුවන් එකක් තිබිලා තියෙනවා. එහෙනම් බැරි දෙයක් කරන්න ළඟලනවා නම් ඒකෙන් දුකක් එනවා නම් දැනුම බලාපොරොත්තු වෙන සුබ ලැබෙන්නේ. ඕක මිනිහි කරලා බලන්න කියනවා. අනේ මිනිහි කරලා බලන සමන්ට වැඩුණා නම් මේ රෝගී අවස්ථා සම්පීඩනය නිසා පවතින දෙයක් හැටියට පේන මායාව නිසා තවත් දෙයක් මේ රෝගී නැහැ කියලා. අවස්ථාවල බැඳුණු චන්ද්‍රාගයක් තියෙනවා නම් ඒක දුර වෙලා යනවා. අවස්ථාවල චන්ද්‍රාගය දුර වෙලා ගියා නම් චන්ද්‍රාගය බැඳෙන අවස්ථාවල වෙලෙහික නෙවෙයි ඒ අවස්ථාවේ යථාර්ථය දැනගත්තා නම් එහි බැලුම් චන්ද්‍රාගය කියලා වරණ සසල ප්‍රයත්න දෙන චන්ද්‍රාගය ඉවරයි. චන්ද්‍රාගය ඉවර නැවක දෙන්නේ. උපාදානය කියලා කියන බැඳීමක් තියෙනවා. උපාදානිය නිරෝධයි. උපාදාන කියලා නම් භව නිරෝධයි, භව නිරෝධ නම් ජාති නිරෝධයි, ජාති නිරෝධ නම් ජරා මරණ ශෝක පරිදේ ඔක්කොම කෙලවරයි නිරෝධයි. අනිවාර්ය. අනිවාර්යමද? මේ මේ කර්මස්ථානෙම නිවන් දකින්න යන්න පුළුවන් අවස්ථාව තේරුම් ගත්තා නම් පස්සේ. ඊට පස්සේ මොන අවස්ථාවද කියලාද? මොන අවස්ථාවද ඉත බලන්නේ tie. ඔක්කොම අවස්ථා. අවස්ථාවල ස්වභාවය මේක. කර්මයේ දැන ගන්නවා. ඒතර ඉතින් මෙන්නවා. මේක මේකෙන් අයින් වෙන්න පුළුවන්. මේ තව ප්‍රශ්නයක් අහනවා මේ බ්‍රහ්ම ලෝකවල තියෙන මේ විශේෂ ස්වභාවයන්. පිළිබඳව. සුබයි. දැන ගන්න බලාපොරොත්තු වෙනවා කියලා. දැන් මේ බ්‍රහ්ම ලෝකවල තිබෙන විශේෂත්වය කියන්නේ මේකයි. ලෝභයේ දේසේ මොහේ යම් තැනක තියෙනවනම් ඒවට අයිතිනේ රාගයේ දේසේ මොහේ කාම රාගය සහ ගැටීමේ ඇලීම ගැටීම මුලාව ඔය කියන තුන තියෙනවනම් යකි හිතෙනක කාම රාගයේ මුල් කරගෙන තියෙනවා කාම ලෝකයටයි කාම ලෝකයේ පැවැත්මට දිව්‍ය ලෝක සහ බ්‍රහ්ම ලෝක බ්‍රහ්ම ලෝකෙන් දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක දෙකතිය කාම ලෝකයන්ගේ සුගති ලෝක ඒ වගේම හතර පාරක් හත්වෙන්ගේ තිරිසන් ලෝක ආදිය කාම ලෝකයටයි දුගති ලෝක සුගතිය දුගතිය කියන දෙකෙන් කාම ලෝකයට අයිති තදිව්‍ය ලෝක සහ මනුෂ්‍ය ලෝකත් හතර පායක් තියෙන මේකේ. ඒ මේකේ තමයි කාමයන් මුල් කරගත්ත ස්වභාවයෙන් යන්තරම දුෂේ වුණාද? ලෝභයෙන් දුෂේ මත්තමද දුෂේ වෙච්චාය උපදින්නේ හතර පාය. ලෝභයේ දෙනකන් දුෂේ නොවන කාමයේ භවගාමි ධර්මයක් හැටියට කාමයේ ආස්වාද වශයෙන් ගන්නයි. දැහැමින් නැත්නම් අසාධාරණයක් නොවන විදිහට කාම භුක්තියෙන් කටයුතු කරගෙන පින්දහම් කරේ ඉඳුවා ඉන්නන සුජර්තේ ඉඳුවා ඒ අය උපදිනවා කාම සුගතිය නැන්න මනුස්ස ලෝකේ සහ දෙව් ලෝකේ හදි විරෝපේ ඒ මේ අය තමයි උපදින්නේ කාම ලෝකේ හැබැයි මේ කාම ලෝකේ යම් තැනකද ඒ දැන් ලෝභයට ද්වේෂයට මෝහයට මූලික ස්ථාන ලෝභගිනි ද්වේෂගිනි මෝහගිනි කියන මේ ගිනි ඔතන හටගන්න හේතු වෙනවා නේද රාගගිනි ද්වේෂගිනි මෝහගිනි හටගන්න හේතු වෙනවා ගිනි හට ගැනීමට හේතු වෙන යමක් ඇත්නම් කල්ප විනාශයක් නැත්නම් ලෝක විනාශයක් වෙනකොට ඒ ගින්නෙන් දැවීමට ගෝචර වෙන වස්තු තමයි ඒ ලෝකවල හටගන්නේ. ඒ නිසාම ගින්නට ගෝචර වෙනවා. ගින්නේ දැවීමට අඩු වීමට හේතු වෙනවා. ඒක මේ කට්ටියෙන් එහාට ගින්න බ්‍රහ්ම ලෝකවලට යනකොට අර කාම රාගය ඉක්ම වෙනවා. ඒක කාම රාගය යටපත් කරනවා. නැగిලා තියෙන්නේ මොනවාද? රූප රාග, අරූප රාග කියන මේ දෙක. රූප රාගයෙන් යම් කිසි කාම රාගය යම් තැනක නැත්නම් එතන අලෝභ ආදේශ අමෝහ කියන මේවායි ඇති වෙන්නේ. විශේෂයෙන් අලෝභයයි ආදේශයයි. අමෝහයෙන් තමයි ප්‍රඥාව කියන එක ඉහළට නැගුණා තමයි ඒ ආර්ය පැත්තට වැටෙන්නේ. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් යුක්තද. හැබැයි කාමරාගයෙන් තොරව. තෘෂ්ණාවෙන් රූපරාගය බැඳලා. අවිද්‍යාවෙන් රූපරාගය බැඳුණා. හොඳයි කියලා. ඒ හේතුවෙන් උපදිනවන අලෝභ ආදේශ අමෝහයට හිමි ලෝකවල. ඒවැ හටගන්න යමක් ඇත්නම් ලෝභගින්නේ, ද්වේෂගින්නේ, මෝහගින්නේ දවන් දේව ඇල්ගෙන. අපි දකින සම්මත ගින්නකින් දවන්න පුළුවන් දෙයක්. ඒ ලෝකවල නැති නිසා. ඒවා ගිනි වලින් දැවෙන ලෝක නෙවෙයි. හැබැයි ගිනි වලින් දැවෙන්නේ නැති ලෝකවල තමයි එබඳු ගැටි ශරීරයක සූක්ෂම ශරීරයක තමයි ඒ බ්‍රහ්ම ලෝකවල උපදින්නේ. ඒවැ උපදින කටියේ ආහාරයේ චිත්තමය ආහාරය. චිත්තජ රූප. චිත්ත ප්‍රීතිය, ඉරාංශ ප්‍රීතිය මුල් කරගෙන නැගින්නාව ප්‍රීතිය නැගින කොටක් තමයි. ඒ හයට ආහාර වෙන්නේ. කනගුණ ආහාරයක් ඒ අයගේ නෑ. මුඛයෙන් ගන්න ආහාරයක් ඒ අයට නෑ. මෙන්න මේ නිසා ඒ අය මොකද කරන්නේ? ප්‍රීතිය, චිත්ත ප්‍රීතිය නිසා ඇතිවෙනා වූ ශක්තිය. ඒ හය නිර්මාණය වෙමින් ඒ තුළ නිර්මාණී ජීවත් වෙනවා. ඒ චිත්ත ප්‍රහාදේ නිසා නැගින්නාව වූ රූප තමයි බාහිර ලෝකයේ ඒ අයට ලෝක බවට පත් වෙන්නේ. ඇස පිනවන, කන පිනවන දේවල් තමයි මේ ලෝකේ තියෙන්නේ. දිව පිනවන්න, නාසය පිනවන්න, කය පිනවන්න දේවල් මේ ලෝකේ පරිහරණය කරනවා. ඒවා තියෙන්නේ කාම ලෝකයේ. ඇසට පිනවීම කෙනදෙන, ඇහිමින් පිනවීම, ශ්‍රවණයට පිනවීම කෙනදෙන, ඒ පිළිබඳ හිතවිලි හිතන්න. අවශ්‍ය කරන හරියක් තමයි රූප ලෝකවල, රූපාවචර ලෝකවල තියෙන්නේ. දැන් ඒවා අර කියන ගින්නෙන් දවල්ට සීමාවට අහු වෙනවා නෙමෙයි. දැන් ලෝක විනාශයේ කිදී ඇති වෙන ගින්නේ උබ. ඒවා විනාශ වෙන්නේ. හැබැයි ඒවා සදාතනික වස්තු නෙමෙයි. යම් කිසි හේතුවක ශක්තියකින් නම් ගොඩ නැගෙන්නේ. ඒ ගොඩ නැගිච්ච දේ පැවැත්වීමද? ඒ ශක්තිය මොහොතක් ගන්න ඒවට ගෙවෙනවා. ශක්තිය ගෙවිලා කෙලිවර වෙච්චලාවට තවදුරටත් ඒවා පවත්වන්න හේතු නැහැ. හේතු නිරෝධයෙන් ඒ ඵලයන් නිරෝධ වෙනවා. එහෙනම් ඒවා සදාතනික වස්තු නෙමෙයි රූපාවචර ලෝකවල තියෙනවා. කර්ම ශක්තියේ හේතුව නිරෝධ වුණාද? ඒවා අතුරුදහන්. ඒ හේතුවෙන් ගොඩනගපු නිසා ඒවා විද්‍යාමානලා තිබුණා. ඒවා විනාශ වෙන්නේ ඒ ක්‍රමයකින්. යම් කාලයකදී ඔතනින් තියන මේ රූපාවචර ලෝකවල උපේක්ෂා ඒකාග්‍රතාව කියනවා උතන තමයි අර ගිනි නැත්තේ. උපේක්ෂා ඒකාග්‍රතාව කියන්නේ චතුර්ථ ධ්‍යාන ලෝක. සුඛේක දෙපාකින් මේ පල්ලෙහා තියෙන ලෝක. සුඛේ මුල් කරගත්ත ඒවා. සුඛේ මුල් කරගත්ත යන්තනක් ඇත්නම් ඒ සුඛේට පහර වදිනකොට දුක් ගින්නක් ඒක වෙනවා. උපේක්ෂාවට පහර ගෙවුනට කම්පාලෙට විසක්. උපේක්ෂාව කියන්නේ මධ්‍යස්ථය. යමක් කෙරෙහි මධ්‍යස්ථ නම් ඒක කරුණාත් බිඳුනත් ඉනාසුනත් මධ්‍යස්ථතාවය ඉවර වෙන්නේ නැහැ. යමක් සුඛයි කියලා බදාගත්තොත් සුඛේට පහර වදිනකොට දුකක් එනවා, ගැටීමක් එනවා. එහෙනම් ප්‍රථම ධ්‍යාන කාල, ද්විතීයි ධ්‍යාන කාල, තෘතීයි ධ්‍යාන කාල කියනවා. සුඛේ කප්පතාවෙන් යුක්ත නිසා. සුඛේ මුල් කරගත්ත රූප ධාතුන්ගෙන් හටගෙන තියෙනවා. ඒවට ඇති වෙන සුවේද ගත්තහම කායික සුවේ, මානසික සුවේ දැනෙනවා. ලිංගේන්ද්‍රීය සුවේ, කාම ලෝකයේ සුවේද ගැනීම. ශාරීරික සුවේ කියන එක අ සුඛේ කප්පතාවෙට ගැනීම. දැන් මේ ක්‍රම දෙකක්. සුවේ ගා කායික දැනෙන සුව ක්‍රම දෙකක්. කයට දැනෙන සුවයයි ලිංගේන්ද්‍රියන් දැනෙන සුවයයි දෙකක්. මේ කයට සම්බන්ධ ලිංගේන්ද්‍රියන් දැනෙන සුවේ තමයි කාම ලෝක සුවේ. ලිංගේන්ද්‍රියන් සම්බන්ධ නැති කයට දැනෙන සුවේ. දැන් උන්චිලාව පදිනවා. කයට සුවයක් දැනෙනවා. උන්චි ළමයා නලවනවා. ළමයාට සුවයක් දැනෙනවා කයට. ළමයා ඒ සුවේ නිදා ගන්නවා. දැන් මෙතන දැනෙන කයට දැනෙන සුවය. හැබැයි අර මේ දිවනාසය කය කියන්නේ දිවනාසය සහ ලිංගයෙන් තියෙන්නේ. ඒ තුන කියන්නේ ඒකයි. කාමසූයන්ටයි කියන්නේ ඒ ටිකයි. ඒකයි බ්‍රහ්මයාට හයක් නැද්ද අහපුහම. හයක් තියෙනවා ලිංගයෙන් ක්‍රියාවක්. ඒක බ්‍රහ්මයා ලිංගයෙන් ක්‍රියාවේ විදිහින්නේ. කායික සුවේ විදිහනවා. අන්න එක සුඛේ කගතාවේයි සුවේ. ලිංගයෙන් සුවේ නොවන් දැන් අපි තුමු කුසන් කරගොඩ ඇඩට හාන්සියලා ඉන්නවා. කායික සුවේ ඇද්ද එනවා. හැබැයි ලිංගේන්ද්‍රිය සුවේ කියන්නේ ඒක නෙවෙයි. ඒකේ ඊට වඩා කාම සුවේ එකයි කියනවා. ඊට බ්‍රහ්මයාට අයිති නැති බ්‍රහ්මයාට නැත්තේ ලිංගේන්ද්‍රිය සුවේ. අර කායික සුවේ කියන කොටස ඒ ටික තියෙනවා. ඒක රූපාවචරයටයි. රූපාවචර සුවේ තියෙනවා. හැබැයි සුඛ ඒකාගතාගෙන් තෘතිය ඥාන යනකම් කායික සුවේ ලබනවා. උපේක්ෂා ඒකාගතාවේදී ගියාට පස්සේ ලැබෙන්නේ කය ආලෝකය. ආලෝක සුවේට කායික සුවේයි තියෙන්නේ. නිදහස් සුවේයි. එහෙනම් නිදහස් සුවේ උපේක්ෂා භාගයයි. අනේ නිදහස් සුවේෙන් ඇති ආලෝකයෙන් හටගත්ත ලෝකය තමයි චතුර්ථ ඥාන කලින් නිහර්තිය. ඒ ආලෝකයෙන් හටගත්ත ලෝකේ ගින්නෙන් දවන්න බැහැ. ඒක මහා කල් ලෝකේ විනාශයට ගින්න කිමත් උපේක්ෂා ඒකාග්‍රතාවයෙන් හටගත්ත ලෝකේ දැවෙන්නේ නැහැ. සුභකින්හක වේහාපල අසන්න සත්ත කියලා ඔතන කියනවා ලෞකික වශයෙන් උපදින චතුර්ථ ඥාන තල තුන. ඒ තල තුනක් තියෙනවා. ඉතින් මේකේ උපදින කතිය උපදින්නේ අර කරන උපේක්ෂා ඒකාග්‍රතාවයි. ඒ උපේක්ෂා ඒකාග්‍රතාවයෙන් උපදින ඒ තල තුන විනාශ වෙන්නේ නැහැ. එයා විනාශ වෙන්නේ කවදා හරි ඒ බ්‍රහ්මයන්ගේ ඒකේ පිළිවෙල හේතු වෙච්ච ඒක ගොඩනගන්න හේතු වෙච්ච යම් කර්ම ශක්තියක් ඇද්ද. ඒකේ පැවැත්මද ඒ කර්ම ශක්තිය කියලා ඇවිල්ලා ඉතිරව අවශ්‍යද? ඒක අතුරුදහන්. එහෙනම් ඒවත් අතුරුදහන් වෙනවා. ඒව අතුරුදහන් වෙන්නේ ඒ තැන ඉන්න බ්‍රහ්මයාගේ හිමි කොටසයි. දැන් සාධාරණව සියලු තැනින්ම චතුර්ථ ඥාන ලෝකේ අතුරුදහන් වෙන්නේ විදිහක්. ඒකේ උපදින සත්‍යය උපදිනකොටම ඔහුට සුසු පරිසරයකුත් ඔහුට සුසු කයකුත් ඇතුළේ ඒක ගොඩනගාගෙන උපදී. ඒ ග්‍රහණයාගේ ආයු කාලයේ අවසානයේදී ඔහුගෙන් ගොඩනැගිච්ච පරිසරයයි ඔහුගෙන් ගොඩනැගිච්ච කය අතුරුදහන්. හැබැයි තව ග්‍රහණයන්ගේ අතුරුදහන් වෙන්නේ ඒ සමයේ. දැන් පොදුවේ විනාශයෙන් ලෝකයක් නෙමෙයි ඒක. ඒ බුද්ධිලයාගේ කොටස හටගෙන ඒ ආයු කාලයේ අවසානයේදී විනාශ වෙන එක. ඒක ඒ ලෝකේ පොදුවේ ලෝකයක් වශයෙන් විනාශ වෙන්නේ කවද්ද කියලා බැලුවොත් එහෙම එකක් ඇතිවෙන්න බෑ. හැබැයි ඒක පවතිනවා දැහුවොත් පුද්ගලයාගේ ප්‍රමාණයට හටගත්තේ ඒ ප්‍රමාණයෙන් ගෙවිලා යන පොද. එතන එකක්වත් සදාතනිකව පවතින ලෝක දාගුණා දෙකක් නේ. ඔක හරියට ඉන්නේ විදිහට. නිවනට සම්බන්ධයන්නේ යම් තැනක ලෝකය පහළ වුණා නම්. එතන දුක. පංචස්කන්ධය එතන. දැන් ආලෝකය රූපස්කන්ධයයි. යම් තැනක රූපස්කන්ධය නැද්ද, වේදනායිස්කන්ධය නැද්ද, සංඥායිස්කන්ධය නැද්ද, සංකාරයිස්කන්ධය නැද්ද, විඥානයිස්කන්ධය නැද්ද? එතන පවතින දෙයක් නැති නිසා. වෙනසෙන්න දෙයක්, මැරෙන්න දෙයක්. එහෙනම් කොතනද ඒක නැත්තේ? නිවනයි කියනවා යම් ආයතනයක් ඇද්ද? එතන රූපස්කන්ධය නැහැ, වේදනායිස්කන්ධය නැහැ, සංඥායිස්කන්ධය නැහැ, සංකාරයිස්කන්ධය නැහැ, විඥානයිස්කන්ධය නැහැ, පංචස්කන්ධය ඉවරයි. පංචස්කන්ධයේ යන්තරකද එතන දුක පංචස්කන්ධය නැද්ද? දුකින් ඉඳලා. එහෙනම් එතන පවත්වන අවුදියක් ලෝකයේ සම්මත කතාවකින් මෙහෙමයි කියලා කියන්න බෑ. ඒකට ඉක්මෙව්වා. පදනපර ඉක්මෙව්වා. දැන් නිවනෙහි ආකාරය කොහොමද කියලා කියන්න? මේ රූප ලෝකේ හෝ කාම ලෝකේ හෝ අරූප ලෝකේ හෝ තියෙන ද්‍රව්‍ය වස්තුන්ගෙන් හෝ සම්මතයන්ගෙන් පින්නන්න බෑ. එහෙම ආයතනයක් නැත්නම් ලෝක සත්‍යර එදෙන පිළිගන්නත් බෑ කියලා බුදුරණන් ආශ්‍රය දේශනා කරා. හැබැයි එහි නාමයක් නැහැ, රූපයක් නැහැ, ඉරහඳක් නැහැ, ගහකොළක් නැහැ. සත්‍යේ පුද්ගලයේ කියලා හිනම් පෙන්වන්න පුළුවන් විද්‍යාමානත්වයක් එතන නැහැ. ගියා කියලා පිරෙන්නේත් නැහැ. නොගියා කියලා අඩු වෙන්නේත් නැහැ. එහෙම ආයතනයක් තියෙනවා. ඒක තමයි නිර්වාණ ආයතනය කියන පිළිවෙල. ඊට තෝරගන්න හරි අමාරුයි කියනකොට මොකද මෙලෝ ඉන්න කෙනා මෙලෝ දත්තයන්ගින්මයි නිර්වාණ ආයතනයේ මයිදයන්. ඒකයි විරාදී. මේ රූපස්කන්ධේ මයින්ද බැරි නම් වේදනායිස්කන්ධේ, සංඥායිස්කන්ධේ, සංකාරයිස්කන්ධේ, විඥානයිස්කන්ධේ මයින්ද බැරි නම් ලෝක සත්‍යයගේ දත්තේ එදෙට නැහැ. ඒකයි කියන්නේ. වැඩි මොනාලි සැකපෑම් හරි තියෙනවා නම් අහන්න. මේ කවියෙන් සූත්‍ර දේශනා කිරීම නිවැරදිද කියලා අහනවා. කවියෙන් කියන එකකින් තියෙන්නේ කාව්‍ය කියන වචනේ තියෙන හතර පද කවිම විතරක් නෙමෙයි. කාව්‍යත්වය කියලා කියනකොට යම් කිසි විදියට ක්‍රම හතාවකට හැරිලා තියෙන පද හතාවක් තියෙනවා නම් ක්‍රමානුකූලව ඊදිලා. දැන් නිසදැස් කියනේවත් කවිය. දැන් ජාතක කතා හැරියත් කවි. කවිත්වය. කවිත්වය කියලා කියන්නේ හතර පද ගාථා කියන්නේ කවිත්වයේ කොටස අපාවනයි. දැන් බුදුරජාණන් වහන්සේ කවිත්වයේ භාවිතා කළා. පුද්ගලයාට දහන් දනුව ලබා දෙන්නේ. ඒකේ තිබෙන හඬ කාම රාගයේදී ඇති කාම හඬ නෙමෙයි. ඒක රූප රාගයටයි. කවිත්වයේ හඬ. රූප රාගයටයි කියන්නේ රූප රාගයට ගැළපෙන සංයෝජනීය කියලා කියනවා ඒක. සංයෝජන නෙමෙයි. බාහිර ලෝකයේ තිබෙන කිසිම සද්දයක් සංයෝජන නෙමෙයි. ඒ සං ඒ කෙරෙහි බැඳුනා වූ හිතක් ඇත කාමධාරක බැඳුනොත් කාම සංයෝජන. ඒක රූපාස්වාදයේ බැඳුනොත් රූප සංයෝජන. එහෙනම් ආස්වාදයක හිත බැඳීමක් නැත්නම් ඒක චන්දරාගය නිසා සිද්ධ වෙන්නේ. චන්දරාගයක් නිසා සංයෝජනයක් ගොඩනගන්නේ. වස්තු වල සංයෝජන ගොඩනගන්නේ දැන්. වස්තු ආධාර කරගෙන අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් එන ප්‍රියයි මනාපයි කියලා බැඳුන සංයෝජනයක් ගොඩනගනවා. සංයෝජනයක් ගොඩනගන සතර ගමන හැදෙනවා. සතර ගමනට හේතු වෙනවා. එහෙනම් අපිට බුදුරණන් අහතේ දේශනා කළේ වස්තු දුරු කරන්න නෙමෙයි, ඒ වස්තු කෙරෙහි බැඳුන චන්දරාගය දුරු කරන්න. චන්දරාගය දුරු කරපු දා සංයෝජන දුරු වෙනවා. සංයෝජන 10ම චන්දරාගයත් එකයි තියෙන්නේ. චන්දරාගය දුරු කරගත්තාම නිවන්. වස්තු දුරු කරලා නිවන් දකින්න බුදු දන්වාද කියලා මම දේශනා කළේ නෑ. නමුත් අද වෙන්නේ වස්තු දුරු කරලා නිවන් දක්වන්නයි ක්‍රම හදන්නේ. වරද්දාගත්ත ක්‍රමයේ කිව්වේ ඒකයි. මේ වරද්දාගත්තාම හැමදෙම ගැටෙනවා. මේ කවිත්වයෙන් කරපුවා මොකද සිද්ධ වෙන්නේ? අපි හිතමු මෙහෙම දෙයක්. පුංචි ළමයෙකුට බේත් පෙත්තක් දෙන්න හදනවා. බේත් එකේ ස්වභාවය තීත්‍යයි අමීරි. දැන් ඔය බේත් පෙත්ත මොකද කරන්නේ? බේත් පෙත්ත වටේද පැණි රසක් ඇති වෙන විදිහේ සීනිමේ සිලියක් පදාර්ථයක් ගාව වෙනවා වර කරනවා. එක්ක චොක්ලට් කියයි නම් අරගන්න කියන පදාර්ථයක් වර කළා නම් අර පෙත්ත තියෙනවා. මේ සුවඳක් තියෙනවා, සහක් තියෙනවා, ගිලින්න පුළුවන් ප්‍රියමනාපේ. හැබැයි ඒක ගිල්ලට පස්සේ ඒකේ තියෙන සීනිමත් අපිට. අර බේත්ේ තියෙන ශක්තිය වෙනස් කරන්න හේතුවක් නැහැ, බලයක් නැහැ. හැබැයි ප්‍රියමනාපෙන් ගිල ගන්න විතරක් ඒක බලයේ තිබුණා. ඒක ප්‍රත්‍ය වෙනකොට එහෙනම් ඒක විරෝධනකොට අවශ්‍ය රසායනික ඖෂධිය කිසි අනුපාදයක් නැතුව විරෝධන විරෝගී කරනවා. හැබැයි ගිල ගන්න තියෙන අපහසුවට සීනි ආලේපයක් මුරුදු ආලේපයක් වට කරනවා. හැබැයි මුරුදු ආලේපයේම ඇතුළ සම්පූර්ණ නැහැ. ඇතුළ හරයක් තියෙනවා. අර මුරුදු සීනි ආලේපයට පුළුවන්කමක් නැහැ. අභ්‍යන්තරයේ තියෙන රසායනික ඖෂධ ශක්තිය වෙනස් කරන්න, දුරු කරන්න. මෙන්න මේ වගේම බුදුදහම තුළ මේ සාර ධර්මයේ නැත්නම් මේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් ලෝකේ අසාරත්වයේ පෙන්වු කරන ධම් හරේ හරේට පහරක් වදින්නේ නැහැ. අර මිහිරි නාදී. ඒ මිහිරි නාදී තිබෙනවා ගීතස්වරයේ කියලා. ගීතස්වරයෙන් ගායනා කරන්න එපයි කිව්වා. ඒක කාම ලෝකයටයි කිව්වා. ඒක කාම රාගයටයි. එහෙනම් ඒ කාම රාගයේදී අයිති නැති තවත් ඉන අභිගීතස්වරයේ කියලා. අනිත් අභිගීතස්වරේ තමයි ආර්යමයේ නැත් ආසන කවියට හේතු වෙන්නේ. උල වැදුණු විට සතුරෝ හඹායි. උල ගැලවූ විට සමනේටපත් වේ. එවිට දහමට අනුව කවි නැහැ. බුදුරණහන්සේ දේශනා කරන කවි නැගින්නේ හේතු. ලෝභයේ උලක්, ද්වේෂයේ උලක්, මෝහයේ උලක්. මේ උල ඇවිදින තාකල් ලෝක සත්‍යයන් වික්ෂිප්ත වෙලා අසංවර වෙලා සසර ගමනේ දුවනවා. වේදනාව විඳගෙන දුවනවා. යම් දවසක මේ ලෝභ උල, දේශ උල, මෝහ උල ගැලෙවුවහම සාන්ත බවටපත් වෙනවා. අන්න එතකොට දහමට අනුකූලව කවි නැගෙනවා. කවි නැගීමේ හේතුව බුදුරණන් අහන්නේ දේශනා කරන මෙන්න මේක. ඒකයි කාව්‍යයත්. ඒක මේ ආරෙන්නේ කාව්‍ය කිව්වේ ඔකටයි. ඒතකොට තමයි කාව්‍යමය කිතිලා කාව්‍යමය වේ ඒ සාන්ත හිතතර මතුවෙලා ඒ දහම් කාව්‍යමය හැඩයකින් දහම් වෙන්නේ. මේ කාව්‍යමය ශබ්දේ දහමට කිසිදෙනකව බාධකයක් වෙන්නේ නැහැ. නැත්නම් පිරිත් සද්දේ කාව්‍යමයයි. අභිගීතන ගේයයි එකට කියන්නේ. බුද්ධ ගාථා අභිගීතෝ මි නෝතේ මුන්තේ චන්දිමාති. ඒ චන්දිමක උත්‍රි ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ ගාථාවක අභිගීතය කළා. ඒ අභිගීත ගාථා අභිගීතෙන් ගැහුණු ගාථාව ඇහිලා තමයි තාව වශයෙන්ද චන්ද්‍රදීප පුත්‍රය අපහැරලා පලා ගියා කියලා කියන්නේ. සත්තදාමි පලේ බුද්ධා ජීවන්තෝ නසුකන් ලබේ. මේ බුදුන් හත් කඩකට බැලලා ජීවත් වෙනමල සුවයක් ලැබෙන්නේ. බුද්ධ ගාථාවි ගීතෝ. බුද්ධ ගාතයක් අභිගීතයේ ශ්‍රවණය කරා. බුද්ධ ගාථාවක අභිගීතයේ ශ්‍රවණය කරා. නෝතේ මුංචේ ඡන්දේ ඡන්දිය අතරේ ඉන්න මට හිතෙන්නේ ඔය විනාශය එකයි මේ ලොමු දෙහැ අරගෙන මම පැනලා ආවේ කියලා නම් වේපච්චිත්‍ය අසුරෙන්ද යටින් ගිහවලු සාසොතරේද. අන්න අභිගීත කියන එක මේ බුද්ධ ශාසනයේ ගැලපෙන්නේ. ඒකේ පෙන්නනවා ස්වර භංගේ. ස්වර විඳින්න නැතුව ලෙලදෙන ස්වරයේදී කෝල් බී නාදේ හා සමාන නාදයකි කියවෙන ක්‍රමයක් තියෙනවා. මෙන්න මේක බුදුරජාණන් වහන්සේට ප්‍රධාන වශයෙන් තිබුණා. සියල්ලෙන් පූර්ණයි. අෂ්ට බ්‍රහ්මස්තර වලට ඕකයි තියෙන්නේ. හැව් දෙනවා, නින්නාද දෙනවා කියන්නේ ඒකයි. අපි කෙනෙක් කතා කරන කතා කරපු වචනේ එක හැරයක් අහුණා ඉවරයි. උන්වහන්සේගේ වචනේ ලෙලදීගෙන යනවා, හැව්දීගෙන යනවා. කිතුම් පාර දෝංකාර දෙනවා. එහෙම හදක් තියෙන එක බ්‍රහ්ම හදේ හැටි. බ්‍රහ්මසර කියන්නේ ඒකයි. ඒ වගේම හිත පිනවනවා, කන පිනවනවා, අහින්ද හරි සාන්තයි. ඒ හදේ ස්වභාවය ඒකයි. ඒ මිහිරියාව දහම අවබෝධයේ භාවිතයක් නෙවෙයි. නිසා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව කරලා ওই ටික කැටි කරලා සාරාංශ වශයෙන් ගාථාවක් දුන්නා. බොහෝ දේශනා අවසානයේදී බුදුරජාණන් වහන්සේ අවසානයේදී ඔබ මතක තියාගන්න ඒ කිව්ව දේශනා සාරාංශය කැටි කරලා ගාථාවක් බවට පත් කරලා එන දේශනා කළා. ඒ කියන්නේ පාලි භාෂාවෙන් නම් ගාථා, නැත්නම් මාගදී භාෂාවෙන් ගාථා, අපේ භාෂාවෙන් නම් කවි. මේ කවිය ප්‍රතිපාදනයක් නැහැ දහම අවබෝධය. ඉතින් අපේ පෙර පැරණි කවියෙන් කරන දහම හරහා 69 සිටිදී අරිහත්ත්වයටපත් වෙලා තියෙනවා කියලා අපි කියනවා. ඒ තරම් කාන්තාවක් නිලුම් කවියක් කියනකොට මේ නිලුම් මල් ලස්සනට පිපිලා තිබිලා ඒවා පර වෙලා යන්නේ කොහොමද? ඒවා අපි පොතේ හැදවැඩ වෙලා හිටියත් මේ මල් පර වෙලා යනවා වගේ අපේ කය පර වෙලා වැන්සිලා යනවා. ඒ මේක හරප්පයක් මොකද්ද කියන මේ අර්ථයේ ගැප් කරපු කවියක් තමයි ඒ දැනටි කිව්වේ. 69ක් පිළිපාත වන්න උනොත් ඉස්ලාම්ගේ පෙරුණහන්සේ කියනවා. නැවැත්නි අහන්න පොයාද? ඔය කියන අර්ථයේ මම ප්‍රති අහගන්නකෝ. කියලා නැවතිලා හිමිගෙන ඇහුවා. කවිය අවසන් වෙනකොට 69 අරිහත් වෙනවා. දැන් මෙතන හොඳ පැහැදිලි දෙයක් තියෙනවා. කවිය වාදාවක් කියලා නැහැ අරිහත් වේට. ඒ වගේ දේවල් බොහෝ කර කියනවා. ඒ මිහිරි නාදය කියන්නේ හිත ප්‍රහාදය ඇතුළේ හේතු වෙන එකක්. යම් මේ රූපරාගී කියන එක ආර්ය මාර්ගයේ ආර්ය මාර්ගී යථාභෝතයේ බාධකයක් කියන එකක් නෙවෙයි. කාමච්ඡන්දේ බාධකයක්. කාමච්ඡන්දේ කියන එක ධර්මාභෝධයෙන් අහකර ළමන බුද්ධිලයාගේ හිත කාම ලෝකෙට බැඳ තබනවා. නමුත් අර කියන්නා වූ සාන්ත ස්වරයේ බුද්ධිලයාගේ හිතේ පැතල නැබුරු කරලා තියෙනවා ධර්මයේ ජය ගන්නවා මිසක්. අර ශබ්ද රසයේද බුද්ධිලයා කාම ලෝකේ අල්ලා ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා තමයි මෙහි නාදී ධර්මදේශනා කියන්නේ බුදුරණාහි යන දැනවලා. හැබැයි ගීතස්වරයෙන් ගන්න දෙපා කියලා ගීතස්වරයෙන් කියන්නේ ගැලපෙන්නේ. ගීතස්වරයේ හැමිලෙම අපුඩි හඳ ලෙල දෙන්න දඟලන්න හේතු වෙන විදිහේ ක්‍රියාකලාපයක් ඇති කරන ඒ කියනකොට. දැන් දී කියන යෝ අද සම්පව රෝමනු ජේසු කිරිලි ඇලි ලිසලා කරනවා. දැන් ඒක අන්න ගීතස්වරයට ගත්තා. සම්පූර්ණ ධාතාවේ අර්ථය වෙනස් වෙලා ගියා. යෝ වදතං පවරෝ මනු ජේසු කිනේක යෝ වද කියලා පදයක් හැදුවා. තම් පව කියලා එකක් හැදුවා. හෝ මනු කියලා එකක් හැදුවා. ජේසු කියලා එකක් හැදුවා. පද හතරකට කැඩුවා සම්පූර්ණ වචන වරද්දලා. යෝ වදතං පවරෝ මනු ජේසු සාක්‍ය මුනි භගවා කතකිච්චෝ පාරගතෝ බල විරිය සමංගි සං සුගතං සරණත්ත මුපේමි. ගාථාකේ යෝවත සම්පව රෝමනු ජේසු සාක්‍ය මුනි බඟ වාකත කිච්චු පාරදෝ බල විරිය සමංගි ඕජි ගත කොටින් පෙරහැරලා ගාථාවක් ඇතර කියවුන්නේ නැහැ වෙන කුණහපයක් කියවුනේ. දැන් ඕක කීයේ තමයි දීගලින් එක එක ගත ගත ගහන්නේ පෙරහැරවලුන්දි කරන වැඩ. මෙන්න මේ වගේ දේවල් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඔය කියන අභි මේ ගීතස්වේ ගන්න එපා. නබිකවි ගීතස්වරයෙන් ගායකබ්බා යෝ ගායෙය ආපත්‍ති දුක්ඛතරසිය මහන් ගීතස්වරයෙන් ගායන දෙපාර මේ දුකරාපතියටපත් වෙනවා කියන තේනවා. ඒකෙන් දුක ඇති වෙනවා මිස වෙන යථාර්ථ වෙන්නේ නැහැ කියලා. මේ ගීතස්වරයයි කි නැහැ. නමුත් ඉතින් ඒක දකින්න නැතුව අද සංගීතයත් එක්කලාම අරගෙන මේක ගායනවා. ඉතින් පිරි කියනකොට දැන් පිරිත් වල දේශනාවේ කියනවා සූත්‍ර දේශනා සිද්ධිය. මේ ප්‍රශ්නය තියෙනවා ලියලවන්නකො. මේ ප්‍රශ්නය අහන්න දෙන්න අපව ඔක්කොම ප්‍රශ්න ඉවරයි. අවශ්‍යතියක් තියෙනවා නේද? දැන් මේ ප්‍රශ්නය අහන්න ඉවරයි. මේක දැම්ම මේ මේ දේශනාව ඔක්කොම ඉවරයි. සිය ගානක් අවස්ථාව සවන් යහකට යනවා. ඉත කාව්‍යමය සූත්‍ර දේශනා කිරීම වෙනුවට දැන් ඒ වදනේ අරගෙන අර සංගීතයේ මුල් කරගෙන සංගීතයේ තෝකට දාගෙන සම්පූර්ණ විවෘතියක් කරලා හිටන් බුදුරණන් මහත්තයා අනුමත කළ හැටියට පෙන්වන්න ගියාම ඒකේ සිද්ධ වෙන ධර්ම විරෝධී ධර්ම විකෘතිය. ඉත නිසා එහෙම ඒකයි ගන්න බෑ. අභිගීත ක්‍රමේ ගන්න ඕනේ. කාව්‍ය ප්‍රශ්නයක් නෙමෙයි කාව්‍ය රටාවයි ඉගෙන බලපාන. මේ තවගෙන මේ චතුවීසති බුද්ධෝ තියන මේ ජලනන්දන පිරිතේ ඇති යන්ත්‍ර මන්ත්‍ර හරංකත්වා ආදී වශයෙන් තිබෙන මේ පිරිත දෙතර භාවිතාව සුදුසුද කියලා නා මේ 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 පිරිත ඔක්කොම බුදුරජාණන් වහන්සේ දේශනා කරපුවා නෙමෙයි අක්ෂර ඝන ශාස්ත්‍රය කියලා ශාස්ත්‍රයක් තියෙනවා ලෞකික ශාස්ත්‍රයක් මේක වේදේ ආපු බමුණන්ගේ ශාස්ත්‍රයක් බමුණෝ මන්ත්‍ර කිව්වේ ශාප කරන්න වස් කාලය හැදුවේ සෙත් කාලය හැදුවේ මේ ශාස්ත්‍රයට අනුකූලව මෙන්න මේ ශාස්ත්‍රයේ පසු කාලයකදී අපේ පැවිදි පරපුරට අරමුණු මොහොත දෙන්න නැහැ ලබන්න සිද්ධ වුණා ඒ කියන්නේ මේ බමුණු ධර්මයේ බලපෑම අන්න බමුණු ධර්මයේ බලපෑම නිසා ඒ අය ඇතින් ඒවැය මන්ත්‍ර ගොතලා ඒ જાතිය කටයුතු කරනකොට ඒ ශාස්ත්‍රයේ ගත්ත අපේ පැරණි හාමුදුරුවෝ ඒ ශාස්ත්‍රානුසාරයෙන් කිව්වා බුදුදහමේ කොටස් සංකේතවත් කරලා බුදුදහමේ කොටසකින් ওই ටික දෙන්න පටන් ගත්තා මෙන්න මේ නිසා ඒකෙන් හදාගත්ත නානා ප්‍රකාර මන්ත්‍ර ක්‍රමයක් තිබුණා ඔය ජලනන්දන පිළිතුර රසේ සාබන්දන පිළිතුර මේ ආදී වශයෙන් නානා ප්‍රකාර පිළිතුර ඒ වගේම බුදුගුණ මන්ත්‍ර කියලා එකක් හැදුවා බුදුගුණ තේමාව කරගෙන අක්ෂර ගන්න ගැලපුවා ඒක මන්ත්‍රයක් වුණා මන්ත්‍ර ශාස්ත්‍රයේ බලේ එතනින් මත වුණා බුදුගුණ තේමාව කරලා ගත්තේ මොකද බෞද්ධය මන්ත්‍ර ගුණ වලට ප්‍රියකලේ නැහැ වේදයට ප්‍රියකලේ නැහැ එහෙනම් වේදී තිබෙන්නා වූ තේමාව නහක් කරලා හිතන් ඒ වෙනුවද වේදියේ මහා බ්‍රහ්ම මුල් කරගෙන හදව මන්ත්‍ර වෙනුවද බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය සංඝ රත්නය කියන ත්‍රිවිධ රත්නයේ තේමාව කරගෙන මන්ත්‍ර කිව්වට පස්සේ ඒ මන්ත්‍ර බුද්ධ මන්ත්‍ර කියලා අපේ අය බාරගත්තා ඒ හේතුව මොකදනේ මන්ත්‍ර ශාස්ත්‍රයේ බෞද්ධයන් අතර ප්‍රචලිත වුණා ওই ක්‍රමය අපි බුදුගුණවලින් වැඩ කරන්නේ කියලා එතන ඒ විදිහට ක්‍රමයක් ගන්නවා ඉතින් මෙන්න මේ හේතුව නිසා මොකදනේ මිනිසු ක්‍රමක්‍රමයෙන් අර මන්ත්‍ර ශාස්ත්‍රයේ උපක්‍රම සීලයේ වස්තව ගත්තා අන්න එකෙන් හදාගත්ත එකක් තමයි ওই ජලනන්දන පිළිත් ওই ජලනන්දන පිළිත් වෙලා තියෙන කාරණේ තේමාව කරගත්ත ගොතපු එක ආනන්ද හාමුදුරු හුලී ගහකට අහු වෙලා යනකොට බුදුරජාණන් වහන්සේ ඔබ දැකලා හුලී වන්දනය කරන්නේ මේ ජලනන්දන පිළිත් කියන ඒකින් උන්වහන්සේ බේරාගත්තා කියන ওই යාත්‍ය තේමාවට කතාවක් ගොතලා මහායානික කතාවක් ගොතලා ඒ කතා ගොතපු කතාව තුලින් තමයි මිනිහා මේ ජලනන්දන පිළිත් භාවිතාරය පටන් ගත්තේ බෞද්ධ පිළිත්ක් කියන ඉන් ඒ නිසා ඒකේ තියෙනවා තමයි යන්ත්‍ර මරහාරම් ගත්තා විලාසිනා සම්බුද්ධාන භාවත වාදි වශයෙන් කියා තියෙන පිළිපිට. ඉන් ඒවා පිළිත් නෙමෙයි මන්තර. ඉන් මොකද අපි ඒවා කරන්නේ? යන්ත්‍ර මන්ත්‍ර වලින් ඇති වෙනවා කියලා කියන්නේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මොහේ යකිනේ හිතපු කියපු කරපු දේවල් නේ ඔකම තියෙන. සාප කරපු ඒවා තියෙනවා. ඉන් ලෝභක්ෂේත, ද්වේෂක්ෂේත, මොහක්ෂේත හේතු වෙන මාර්ගය අනුගමනය කරන කෙනෙක් ඒ සාන්තිය ලෝකෙට දෙත් පතනවා නම්. ඒ ලෝභයෙන්, ද්වේෂයෙන්, මොහේ ගොඩක අතුරුයි. ඒවා ඉතුරු කරන්න කිසිම බලයක් නැහැ සත්‍යයේ දුක. නැ අලෝභයෙන් අදීසයෙන් අමෝහයෙන් කටයුතු කරන ලෝභක්ෂේත දේසක්ෂේත මොහක්ෂේත හිතින මාර්ගය වලින් ඒ උතුම් මාර්ගයේ තේරුම් අරගෙන එවඳු උතුම් මාර්ගයේ ලෝකයට ආශිර්වාද කරන සෙත්පතන යම්කිසි බෞද්ධ ජන කායකට. ලෝභයෙන් දේසයෙන් මොහයෙන් බැදලා හිර කරන යා හිර කරන්න බෑ. ඒවා හිර වෙන්න විදිහක් නැහැ. හේතු නැහැ. බෝලේකට වටේටම කොකු අල්ලනවා. තවත් කොකු තියෙන විදියට කොකු ටිකක් අතර දෙන අපිට ටිකක් දැන් උන්ට බැරි බෝලේ උන්ට ඕනවා අදින්න බෝලේ තියෙන කොකට කොක්ක දැල් දෙව ඇදලා ගන්න ඒ පැත්තට ඇදලා අනික අනිත් පැත්තට ඇද්දා ඒ පැත්තට ඇදලා දෙන අනිත් පැත්තට ඇද්දොත් බෝලේ දෙක පේනවා හැබැයි කොකු ටික ගලවලා බෝලේ දානවා කියන්නේ දැන් ඇද පියවු මොකද කොක්ක පරලවන්නේ පරලවන්න කොච්චර හදුවා පරලවන්න එක බෝලේ දැන් කැටලි ඉන්නේ මෙන්න මේ වගේ ලෝභ කොක්කයි, දේශ කොක්කයි, මෝහ කොක්කයි කියන ඒවා ටිකේ ඔකේ මාතර කොටලා ඔක්කොම කරලා සාප කරලා එවද. මේ ලෝභ කොකු, දේශ කොකු, මෝහ කොකු අපි ළඟ තියෙනවා. අරුන්ද කොකට ඇමිනේනවා. අමුණ ගන්න එක අරින්ද එන දුක විඳි. ඔය කොකු තුන අපි ළඟ නැහැ නා. උන්ගේ කොක්ක තිබුණා අපේ මොකද? මොන වෙහම් ගන්න. ඉතින් මේක අපි දැනගන්න ඕනේ උපමාවක් විදිහට. මේ වගේ අපි දැනගන්න ඕනේ ලෝභ කොකු මාළඟ නොතැබිය යුතු. ද්වේෂ කකු මොහ කකු මල්ලාගේ තිබුණොත් තමයි අනික කොකට අමුණ ගන්න. ඒකට බය. ඒකට පුළුවන් හඳු වෙන්නේ. ඌ බයින අනික හදයක් තියෙන හඳු වෙන්නේ කොහොමද? හඳුවක් ඇති වෙනා දෙන හඳු වෙන්න ඕනේ. දෙන්නේ කින්ද ඕනේ. ඒකේ කියන දෙකට ප්‍රතිභාවය අනික දෙන්න ඕනේ. එතකොට ඒක අනික ප්‍රහාරයක් දෙනවා. ආයි ලෝභයේ දේශයේ මොහේ නැගා ඊට වඩා ප්‍රහාරයක් දෙනවා. අන්තිමට මොකද වෙන්නේ? එතන හඳුවක් ඇති වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේත් එක්ක රණ්ඩු වෙච්ච කෙනෙක් රහතන් වහන්සේලාත් එක්ක රණ්ඩු වෙච්ච කෙනෙක් කියන සහ වෙනවා. බුදුරණන් හදේ බැලපෙවුම් ඉන්න බුදුරණන් හදේ බැලලා තියෙනවා එක්තරා බමුණේ බුදුරණන් හදේ පුළුවන් තරම් බැන්න උන්වහන්සේ නිහඬ වෙලා ඉතින් සාන්තදෙන ප්‍රශ්නයක් අහන්න. බමුණ ඔබේ ගෙදරට කවුරු හරි ආවොත් ආගන්තුකයෙක් එහෙම ආවොත් නෑදෑයෙක් ආවොත් ඔබ සංග්‍රහ කරනවද? ඔව් එහෙමවත් නෑ සංග්‍රහ කරනවා. ඒගොල්ලෝ මේ සංග්‍රහය ප්‍රතික්ෂේප කරොත් මොකද ඔබ කරන්නේ? ප්‍රතික්ෂේප වලදී මම කරනවා. වෙන උනා කියන්නේ. ඔය උත්තරේ දුන්නා. එහෙනම් බමුණ මං ගෙදරට ආවම මට සංග්‍රහයක් කරන්න ඕනේ. බොහෝම තරි සංග්‍රහයක් කරන්න බැනුගොඩි. මම එකක් අ බාර ගන්න. මොකද කරන්නේ? ඔබට කන්ද වෙන්නේ. එහෙනම් මට වෙනකෝ ඔක්කොම ඔබ කන්ද. ඊළඟට කියනවා. ඉතින් අන්නේ ඒ වගේ. බුදුරජාණන් වහන්සේ වෙනුවට වෙනු දෙන්න කියන්නේ. නේද බුදුරජාණන් වහන්සේලා පොකු නැති නිසා. උන්වහන්සේ අනුන්ගේ පොකු වලට අමුණන්න බැහැ. අන්තිමට ඒ වගේ මොකද කරන්නේ? අන්තිමට සාන්තේ අනේ ස්වාමීන් වහන්සේ මට පිළිසන්න තරන්නේ හැට වැඩි. මං අද පරණ ජීවිතාන්තයේ දක්වා ඔබ වහන්සේදී මේ ශ්‍රාවකී කැටියේ උපාසකී කැටියේ පිළිගන්නාසේ එක්වා කියලා වැඳලා ඉඳීමක්. පොක්ක ගැලුණා එයාගේ. අන්න බෞද්ධයන්ගේ ස්වභාවය ඕකයි. බෞද්ධයෝ පොකු නැතුව ජීවත් වෙන්න ඕනේ. එතකොට අනුගේ පොකු වලට අමුණා ගන්න බැහැ. අමුණන්න හදයි. කර්ම ශක්තියක් අපේ බලවේගයක් තියෙනවා නම් පොකු නැති අපි අමුණන්න හදයි. පුස්ස පුස්ස යන්ති කරෝති බුදුරණ හදේන මේක ස්පර්ශ කර කර ගෙවන්න. එන කර්ම. එතන ඒ කර්ම බලවේගය කිය වෙනවා. හරියට ගෙවා ගත්තොත් දින හතකට වැඩි වු බයින්නේ. කර්ම ගෙවෙනවා. ගෙවෙන්නේ නැත්නම් අපි ආපහු ප්‍රතිචාර දෙන්නේ. ප්‍රතිචාර නොදී ගෙවුවොත් දින හතකට වලා ඒ කර්මය පවත්වන්න බැහැ. ඒක ගෙවා ගන්න පුළුවන්. ප්‍රතිචාර දෙන නිසාම ගෙවෙන්නේ නැතුව තව තවත් දියදෙනවා. අනුන් බයිනකොට අපිට සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. අනුන් බයිනකොට සන්තෝෂයෙන් ඉන්න පුළුවන් නම් ඒ විලාසෙදී අපිට දින හතකට වලා ඒ පාටි තියන්න බෑ උන්. අපි දුක් වෙනවා කියලා කියන්නේ. අපි ඒක බාරගත්තේ නෑ. අපි ඒක නිහඬ වෙලා උපේක්ෂාවෙන් බාරගත්තේ. දැන් දුක් වෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් කවුරුවත් බලන්නේ. ඒක පොඩ්ඩක්වත් විස්සිත් නැතුව ඉන්න පුළුවන්. හත් දවසක් බලන්න. හදාගෙන හදේ පාපේ ගෙවිලා යන අපිට ඉවර වෙනවා නිකන් තව දියලන්නේ නැහැ. පාපයක් නියලන නිසාමයි අපි ඉවර කරන්න යන්නේ. ඕක කරගන්න බැරි කම තමයි අපිට තියෙන ප්‍රශ්නේ. සුන්දරි පරිබ්‍රාජිකාව මරලා හිටන් වැල්ලේ හංගල මහ කුපාලි වනචරයෝ මිනි මරුන් මේ ලෝකේට සාන්තුල වශයෙන් පෙනී සිටිනවා කියලා අර අන්නේ අන්තරු පැවිදිකම් කරූ නිගන්තරෝ බුදුරජාණන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා විරුද්ධව හැමතැනම ප්‍රචාරය කළා. යන්නේ අනේ ගානේ මිනිස්සු බයින්ඩ පටන් ගත්තා. වනචරයෝ කුපාලි එන්නේපා මිනිවරු තොපික දන් දෙනවද? මෙහෙම කියේ. බුදුරජාණන් වහන්සේ ඒවස්ථා දුන්න යම් කෙනෙක් බොරු කියනවා නම් ඒ බුද්ධලයාට අපාගත වෙන්න වෙනවා. කරලා නොකලා කියනවා නම් යම ඔවුන්ට අපාගත වෙන්න වෙනවා. පරලෝකදී ඔවුන් දෙවලුම සමානයි. මෙන්න මේ අර්ථයෙන් ගාථාවකට මේක ඒ විලාට කියන්නේ. තරහ විඳපා කම්පා වේද. මෙහෙම කියන දින හතයි. ඔය දින හතේ මොකද ඉවරයි. හරි හත් දවස් යනකොට මිනිස්සු කිව්වා කවදාවත් ඒ අය එහෙම කරනවා විඳ බෑ. ඒගොල්ලෝ තමන්ටම සාප කරගන්නා හැම වුණා නම්. ඒ අය එහෙම කරපු අය නෙමෙයි. මේ බමුණන්ගේ කෝලාවක් කියන අර බමුණන් පිටම අපවාදී දැම්ම උන්වහන්සේලා විසුණුහන්සේලා බොහොම කරු කරා ඉඳවා. මේ විසුණුහන්සේලා ස්වාමීනි පුදුමයි ආශ්චර්යයි උන්වහන්සේගේ කියමන උභාසී දේශනා කළ දින හතෙන් මේක ඊට පස්සේ දින හතෙන් පස්සේ කිසි දෙයක් අපිට විරුද්ධව කතා කරන්නේ නැහැ. අන්න ඒ වගේ දින හතෙන් ගෙවා ගත ක්‍රමයක් තියෙනවා. මේ විදිහට අපිටත් දැනගන්න පුළුවන් කෙනෙක් අපිට වෛර කරන කෝද කරනකොට ඒක ගෙවිල යන ක්‍රමයක් තියෙනවා ඔය ක්‍රමයේ. 18999ක් ගෙවා ගන්න පුළුවන්. එහෙම බැරි එකක් තියෙනවා නම් මහා ප්‍රබල කර්ම විපාකයක් අයිපසු වාසේ එනවා නම් ආනන්තර පාප කර්මයක ඉතුරු ටික එනවා නම් ඒකට නම් කරන්න දෙයක් නැහැ. ලෝකේ කාටවත් දෙරන්න බැහැ. ඒක ගෙවලම මැරෙන්න කම් හරි ගෙවන්න දෙන්න. ඒකට ඉවසිල්ල ගෙවා ගන්න එකයි තියෙන්නේ. හැබැයි ඉබන්දා පළදීමට මතුවත් බෑවට හේතු නැත්තේ කෙන නිසා ආර්ය උත්මයේ කෙන නිසා ඊළඟ අධ්‍යාය ඔබට කවදාවත් අහෝසි කර්මයක් වෙනවා මෙයා තව තිබුණා ඒ නිහාට යන්න එකක් ඉතුරු වෙන්නේ නැහැ. කියලා වෙන්නේ. නිසා එන කර්මයේ විපාකෙට මූල දෙනවා මිසක් කම්පායනයක බෞද්ධයෙක් හිරිත නෙමෙයි. තවද ප්‍රශ්න කරන්නේ ඉතිපි සෝ භගවා යන්නේහි තේරුව මොකද්ද කියන අරනවා. මෙතන පෙන්වන්නේ මේකයි. මේ මේ ආකාරයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ කියන තමයි ඉතිපි සෝ භගවා කියන්නේ. මේ මේ කරුණින් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහන් නම් වනසේක සම්මා සම්බුද්ධන වනසේක විද්‍යාචාර සම්පන්න වනසේක සුගතන වනසේක මේ ආදි වශයෙන් ඒ නවගුණ පෙන්වන්නේ. ඉතින් මේක ඉතිපිසෝ භගවා කිව්වොත් එහෙම මේ අර්ථය එන්නේ නැහැ ඒක. නෑ ඉතිපිසෝ භගවා කියලා දේශනාවක් නෑ, නවගුණ පාඨයක් නෑ. ඉතිපි සෝ භගවා කියලා නම් හද වෙන්න ඕනේ. නමුත් අද වෙනකොට අපිට පුරුදු කරලා තියෙන්නේ ඉතිපිසෝ භගවා කියලා පෙන්නන. දිනේක නයි, දිනේ කණයි. අන්න එහෙම එකක් වෙනවා ඒක. අර්ථය කොච්චර වෙනස් වෙනවද? වෙනේ කණේ කියන එකට වෙනේක ණය කියන එක වතුරක් අනිත් පැතර අනිත් පැදියේ ගත්තා. වෙනේ මල කණේ කියනවා කියන කාර්යයක්. වෙනයක් ඇතුළ ණය කියනවා කියන අනිත් කාර්යයක්. අපුරක් එහාම යද්දී වෙන ඇතුළ අදහස් පරස්පරතාවය. මෙන්න වගේ ඉතිපි සෝ භගවා කියන එක ඉතිපි සෝ භගවා කිව්වහම අය කියන ඊට පස්සේ කිව්ව පදවලට පද ගැළපීම නැතුව යන මෙතන සම්බන්ධ වෙනස් වීම නිසා. ඒකට වෙන්නේ නවගුණ පාටියේ දින කර්මස්ථානයේ කගේ නැති වෙලා යනවා. වැඩි නැතු වෙනවා. ඉතින් ඒක ඉතිපි සෝ භගවා කියනම ශබ්ද වෙන්න ඕනේ. දැන් මේ චතුවේදී බුද්ධෝතිය ආදී මේවා අපිට භාවිතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. නවරහදී බුදුගුණ ඔබලට බයක් ඇති ගන්නවා ලොබ දහ ගන්නක් ඇති වුණොත් මාව මිහි කරන්න ඒකාන්තයෙන් නැති වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ දදග සූත්‍රයේ පැහැදිලිව පෙන්නලා තියෙන බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතිය කියන මේ ගුණ ඒවා පිළිදලා ඊට අනුකූලව හටියු කරන කෙනාට ඒ බය නැති වෙනුම නැති වෙලා යනවා. යන්තරමක් තෞතික අභිවෘද්ධිය සැලසෙනවා නම් ඒක සැලසෙනවා. ඒ වගේම යම් දවසක ජීවිතේ විනාශ වෙලා ගියත් ඒ චිත්ත ප්‍රහලයේ මැරිච්චගෙන දුගටි ගාමි වෙන්නේ නැහැ. ඒ බඳු පාපයකට ගෝචර වෙන්නට ඊළඟ උප්පත්තියක් නම් ලබන්නේ නැහැ. තමදීනි සානිය නෝ මේ මීට ඉස්සෙල්ලා අපි සිදුවන කර්මස්ථානයක් අපේ වර්ගමව කෙනෙකුට සඳහා වෙන අපි මුගක් මුල් කාලයේ දුන කර්මස්ථානයක් මොකද දෙන්නේ පේන්නේ නැති දරුවෙක්ගේ මුල් කරගෙන ඒ පාප කර්මයේ මිදීමට දුන කර්මස්ථානයක් සංසාරයේදී ඇති වුණ පාප විපාකයක් මුල් කරගෙන දරුවෙක් කියලා උපදින්න ලැබුණා දෙනෙත් අන්ධ වෙලා දෙනෙත් අන්ධ වුණාට හොඳ ඥානවන්තයි තේරුම් ගැනීම හැකියාව තියෙන අද ගුරුවරයෙක්. නමුත් මේ වගේ අවස්ථාවකදී දුන්නේ එක තමයි සසර දුක් විඳි සතෙක් කිසිවිට හදේ දුකකට පත් නොවේවා සාග දේශද මෝහ යන දුක් කිසිම සතෙකුට අත් නොවේවා දිනෙන් දින දියුණු වේ පියමන් සියලු සතහට අත්ම වේවා හදේ දුක්ගිනි නිවා දිනෙති පෙනුම සතහට අත්ම වේවා. දැන් මේ තියෙන්නේ අපි තමන්ගේ සිද්ධ වුණ දිනේ තන්දවීමට හේතුකාරක වෙන සාපයක් කරපු දෙයක් දිනනවා නම් ඒ සාපේට ආපහු ප්‍රතිචාර දක්වන ආර්ය මාර්ගයේ ක්‍රමයක් ලෝක සත්‍යයට කරුණා මෛත්‍රී හිතින් ඉතර කරන් තියෙන දෙයක්. ඉතින් මේකෙදී හුඟක්ම දෛව කර්මස්ථානය පාකින් මේවා වැඩිම හුඟක් වැඩේ ගත වෙනවා. ඉතින් සසර දුක් විඳි සතේ කිසිවිට හදේ දුකකට පත් නොවේවා. ඉතින් ඒක පත් නොවෙන්න මොකද වෙන්න ඕනි? සසර දුක් විඳි සතේ හදේ දුකකට පත් නොවෙන්න නම් යථාර්ථය අවබෝධ කරගන්න ඕනේ. ධර්ම අවබෝධය ඇති කරගන්න ඕනේ. හදේ දුකක් ඇති වෙන්නේ කුමක් නිසාද? ඒක අපි දකින්න ඕනේ. යම්කිසි දෙයකට මේ ලෝකෙහි අනිත්‍ය වූ අනත් දුක්ඛ වූ අනත් වූ ලෝකයේ තුල මොහොතින් මොහත විපර්ණාමයට පත් වෙලා වෙනසීම ධර්මතාවයේ කියලා නැති ලෝකයක් තුල යම්කිසි පුද්ගලෙකි ඒ තුලේ සැනසීමක් පතනවා නම් ඒබඳු ධර්මතාවයකින් ගොඩනැගිච්ච දෙයක් තුලින් සුවයක් සාන්තියක් බලාපොරොත්තු වෙනවා නම් කොච්චර බලාපොරොත්තු වුණත් ඒ ධර්මතාවයේ ඉක්මවන්න බැහැ. මොකද ධර්මතාවයේ මොහතක් පාසා ගෙවි ගෙවි ගිහිල්ලා ඒ ස්වභාවයේ වෙනසලා යන්නේ නැහැ. ඒබඳු දෙයක් තුළ යම් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් සිට තරගෙන ඒකමට මෙහෙ පවතිනවා නම් කොච්චර හොඳද කියලා මේ දෘෂ්ටියක් ආවනවා. ඒක කවදාවත් ඉට වෙන්නේ නැති එකක්. එහෙනම් ඒකාන්තයෙන් උඩ හදේ දුක්ගිනිය වලට හරි දෙන්න ඒක හේතු වෙනවා. එහෙනම් යම් කිසි කෙනෙකුට හදේ දුකක් ඇති නොවෙන්න නම් කවදා හරි මෙන්න මේ සත්‍ය අවබෝධය ලැබේවා කියන අදහස තියෙන්න ඕනේ. මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් වැන්සි යන ලෝක ධර්මතාවයේ උරුම කරගෙන තියෙන්නේ. යමක් වේ නම් ලෝක සත්‍ය ආස්වාදක යන වේතුනි. එබඳු ආස්වාදයන් හේතුලිය හොයන තාක්කල් ඒ කවදාවත් ඉෂ්ට වෙන ධර්මතාවයක් තියෙනවා. මොහොතින් මොහොත ගෙවි විනාශ වෙන දෙයක් තුලින් යම් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් මෙසේ වේවා මෙසේ පවතිවා යයි බලාපොරොත්තු වාගේ යම් සත්‍යයක් ඇති කර ගන්නවා නම් ඒක හදේ දුක් ගින්නට හේතු වෙනා නිසා කවදාවත් සැනසුමට හේතු වෙන්නේ නැහැ. නේද හදේ දුක් ගින්න දුරු වෙන්න නම් මොකද වෙන්න ඕනේ? මොහොතින් මොහොත ගෙවි වෙනසී යනා වූ ධර්මතාවයේ මේ සියලු දේටම උරුමයි. සියලු දේටම උරුම ධර්මතාවයේ ඒකයි කිය යම් දවසක දහම් නුවණින් තේරුම් ගත්ත දවසට. මේ පිළිබඳ යම් කම්පාවක් තිබුණා නම් කැදී විදී වෙනසී යනට ඒකේ කම්පාවක් ඇති වෙන්නේ නැහැ. ඒක ලෝක ධර්මතාවයේ ඇති. ලෝක ධර්මතාවයෙන් පිටතන පුදයක් ලෝකේ නැහැ. මොකද ලෝක ධර්මතාවයේ මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් වෙනසී යන ධර්මතාවය. හටගත හැම දෙයක්ම ওই ධර්මතාවයෙන් යුක්තයි. එහෙනම් එහෙම දෙයක් තුළ කැඩුනා බිඳුනා වෙනසුනා කියලා මම ශෝක කළා මොනව කරන්නද? මෙන්න මේ ධර්මයේ නට හදේ දුකින් ඉවරයි. එහෙනම් මේ දුකින් නැති වෙන ක්‍රමයේ දැනගෙන මේ පදේ කියනකොට අපි දකිනවා විනිද නැති කරගන්න එකම ක්‍රම මේකයි. එහෙනම් ලෝක සත්‍යයට කවදා හරි මොහොතින් මොහත විපරිණාමයට පත් වී වෙනස යන මේ ධර්මතාවය වැටහේවා. ඇස කන දිවනාසී ශරීරය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන යන්තරමක් දී ලෝකේ විද්‍යාමාන නම් මොහොතින් මොහත ගෙවි ගෙවි ගොස් විනාශයට පත් වෙන ධර්මතාවයන්ගේ ගොදුරු විසක් එයින් පිට දෙයක් ඔය තුල නැහැ කියලා තේරුම් ගත්තා නම් මනාසී නොනි තේරුම් ගත්තා නම් ඒ තුල මම බලාපොරොත්තු වෙනා නම් මෙසේ පවතින ඇහැ මෙසේ පවතින කනක් මෙසේ පවතින ආසය දිවක් අයක් මනක් මෙහි පවතින රූපයක් අධ්‍යයයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් ඇතනම් කොච්චර හොඳද කියලා හිතුවත් ඒක මුලා සිටිවිල්ලක් මිස කවදාවත් ඉස්සෙල්ලේ සාරත්වයේ සිටිවිල්ල නෙමෙයි කියලා තේරුම් ගන්නවා. අන්න ඒක වටහා ගන්න දවසට කැඩෙන දේ කැඩෙනවා, විදින දේ විදිනවා, වෙනසින දේ වෙනසෙනවා, ඔය තුලින් මම නොකැඩෙන නොබිඳෙන විනාශ වෙන දේ බලාපොරොත්තු වෙනා නම් ඒක මුලාවක් මිස වෙන මොකක්ද? මෙන්න මේ ධර්ම අවබෝධය ලැබෙනවා. මෙන්න මේ ධර්ම අවබෝධය ලැබිට කෙනාට හදේ දුක් ගින්නත් එඳ තිබුණනම් හේතුව නැති වෙලා. දුක් ගින්නට හේතුව නැති වෙච්ච කෙනාට හදේ දුක් ගින්න ඉවරයි. එනා ලෝක සත්‍යයෙන් කවදා හරි මෙන්න මේ සත්‍යතාවය අවබෝධ වුණා නම් එදාට ලෝක සත්‍යයේ හදේ දුක්ගින්නේ නිවෙනවා. දුක්ගින්නේ ඉවරයි. රාග දේශද මෝහ යන දුක් කිසිම සතෙකුට අත් නොවේ. එහෙනම් රාග දේශ මොහ මොකක්ද මේ හදාගන්නේ? ඔය මොහදී මොහද ගෙවි ගෙවි වැන්සි යන ධර්මතාවයේ හරියට තේරුම් ගත්තේ නැත්නම් ඒ ධර්මතාවයට ගෝචර වෙන ඇතකන දිවනාසී ශරීරයේ මන කොහේ හරි මේ ආකාරයෙන් තියෙනවා කොච්චර හොඳ ඒ වගේ ගෝචර වෙන මනවදන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මෙහි ලැබෙනවා නම් කොච්චර හොඳ. මෙන්න මේ හැඟීමක් තියෙනවා නම් මොහොතින් මොහොත ගෙවි ගෙවි වෙනසියන ධර්මතාවයත් තුළින් නොපැතේ යුක්ත පතනවා බලාපොරොත්තු නොවිය යුක්ත බලාපොරොත්තු වෙනවා. මේක අවිද්‍යාවේ ලක්ෂණය. මෙන්න මේ නිසා රාගය හට ගන්නවා. මේක තමයි චන්ද රාගයට මුල. චන්ද රාගයේ යම බලාපොරොත්තු නම් ඒකේදී නොවෙනකොට ගැටෙන්න පටන් ගන්නවා ද්වේෂයේ තෙඳ හට ගන්නවා. ඒ මාර්ගයේ වැරදි මාර්ගයක වැටෙන්නේ නැති මෝහයක් ඇතනම් ඒක අනාරේ මාර්ගය වැටෙන්නේ තියා මොහයක් ඇතනම් ඊපස්සේ මෙයනවා නම් ඒකේ මොහේ හටගන්නේ. එහෙනම් රාග දේශ මොහකින් දුක් කිහිම හැටිවල අත්ම වෙන්න නම් ඔන්නේ මූල ධර්මයේ කවදා හරි ලෝක සත්‍යෙට වැටෙන්න ඕනේ. එහෙනම් අන්නේ ලෝක සත්‍යයන්ගේ සත්‍යතාවය වැටහේවා ලෝක ධර්මතාවය වැටහේවා. එදාට රාග දේශ මොහ කියලා වරන් රාගස්සය දේශ සත්‍යයයි මොහස්සයයි අනිසත්‍යයට පත් වෙන කම මේ මාර්ගයේ තියෙනවා. දිනෙන් දින ජීවුනේ පියමන් සියලු සතහට අත්ම වේවා. ජීවුනේ දේවන් කියන ලෝක සත්‍යය ජීවුනේ දේවන් කියලා හිතන්නේ මේ ලෞකිකත්වයේ වදා ගන්න එකම. නැත් දියුණුව කියන්නේ මොකද්ද? යම් තැනක රාගගිනි නැද්ද, ද්වේෂගිනි නැද්ද, මෝහගිනි නැද්ද, ඒ තරමට නිවුණා සැනසුණා. එවඳු මාර්ගයක් ඇතනම් ඒක ලෝක සත්‍යයක් ලැබෙන දියුණුව. එහෙම නැත්නම් කවදාවත් ඒක දියුණුවක් බවට පත් වෙන්නේ නැහැ. ඒක පිළිහිණීමක්. එහෙනම් යම් තැනක රාගගිනි, ද්වේෂගිනි, මෝහගිනි යම් තැනක නිවි යනවා නම් ලෝක සත්‍යය සැනසුම හොයන ලෝක සත්‍යයට එකම සැනසුම ඒකයි. අන්න ඒකයි දිනෙන් දින දියුණුව. දිනෙන් දින රාගයේ ක්‍රේවෙනා නම්, ද්වේෂයේ ක්‍රේවෙනා නම්, මෝහයේ ක්‍රේවෙනා නම් දිනෙන් දින දියුණුවේ පියම සියලු සත්‍යයන් අත්ම වෙනවා. එතකොට හදේ දුක්ගිනි නිවි දෙනතේ වෙනම සබහට අත්ම වේවා. මේ හදේ දුක්ගිනි නිවුණට පස්සේ දෙනෙද බෑදෙනවා. මොනවද S2 එකක් ඉන්නේ. අවිද්‍යාවෙන් අන්ධ වෙලා මෝහයෙන් අන්ධ වෙලා ඉන්නවා. අවිද්‍යාව දුරු නම් මෝහය දුරු නම් S2 එක බෑදෙනවා. මෙන්න පාදා ගන්න තියෙන S2. ලෝකේ තියෙන වක්තහ නෙවෙයි අවිද්‍යාවෙන් අන්ධ වෙලා තියෙන මෝහයෙන් අන්ධ වෙලා තියෙන මෙන්න මේ ඇස් එක වැදිලා ඉඳන් අවිද්‍යාව දුරු වීමෙන් ප්‍රඥා ලෝකේ පහළ වෙනවා. මෝහාන්ධකාරය දුරු වෙලා අවිද්‍යාන්ධකාරය දුරු වෙලා සත්‍ය අවබෝධය පිරලා ආලෝක වෙනවා. මෙන්න මෙතෙන්ට ආවනම් නියම ඇස් වෙනවා හම්බ වෙනවා. අයි බලාපොරොත්තු වෙන්න ඕනේ ඔන්න ඔය ඇස් වෙනවා මිස මේ මස් හැපෙන එක නෙමෙයි. ඔක දැනගත්තා නම් ඔය ආධ්‍යාත්මික පැත්තේ ගැඹුර යම් තරමට හරියට පිළිගන්න. මේ මස් හැ අන්දේවි පිළිච්ච හේතුවක් තිබුණා නම් ඒ හේතුව නම් පහර වැදිනා. ඒ රාගයෙන්, ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් හටගත්ත පාප විස රැකිලා ගියා නම් නුපෙන්න මස් හැත් පිළිඳ පටන් ගන්නවා. හැබැයි ඉතින්ලා ආධ්‍යාත්මික ගැඹුරෙන් බහැලා ඉතින් ආපු කෙනාට ඔන්න ඔය ශක්තිය ලෝකෙ දිහිලා ගිහිල්ලා ඔය ඇස් වෙනුමට හේතු ලබනවා. ඒකත් හරියට ප්‍රවේහක් තියෙනවා. ඉතින් මේක විතර කියනකොට ඔය අදහස ඇතුව කියාගෙන තේරුම් අර ගන්න ඕන. බුදු පියාණන් වහන්සේ උදෙසා පූජා කරන බුද්ධ පූජා ආදීදී පසුව මිනිසුන් විසින් ආහාරයට ගනිති. පූජා කරන ලද පහන් තෙල් ආදිය හිතගාති මේ වගේ දේවල් වලින් ඇති වෙන ප්‍රතිඵල විනාශයක් බව දකිනවා. ඒක තමයි මේ විග්‍රහ කරලා දෙන්න කියලා කියන්නේ. ඉතින් බුදු පියාණන් වහන්සේ උදෙසා යමක් පූජා කළා අපි එතනම දන්නවා ඒ පුද්ගලික පූජාව. පුද්ගලිකව බුදු පියාණන් වහන්සේලාට හිමි කළා. ඒක වළඳන්න බුදු පියාණන් වහන්සේලා ඕනේ. දැන් අපි ඉඩමක් ලියා දෙනවා කෙනෙකුට. ඒක භුක්ති විඳ ඔහු මිසක් වෙන්නේ කෙනෙක්. ඔහු හෝ ඔහුගේ දරුවන්ට ඒක කැපකමක් තියෙනවා. යම් කෙනෙකුට ඉඩමක් ලියා දුන්නා නම් ඒ ඉඩමේ අයිතිවාසිකම පරිහරණය ඔහුටත් ඔහුගේම පැවැතගෙන ඉන්න ඔහුගේ පරපුරට. ඒ දෙන්නටම දායාදි පරිමෝගේ පරිපුරණ හිමි මූල හිමිකම පැවරූ කෙනාට හිමි. ඉතින් මේ ලෝකයේ අසම සම බුදු පියාණන් වහන්සේට පවරපු දෙයි ප්‍රධාන හිමිකම බුදු පියාණන් වහන්සේට හෝ බුදු පියාණන් වහන්සේට. ඊළඟ අතුරු හිමිකම උන්වහන්සේගේ ශ්‍රාවක නැත්නම් උන්වහන්සේගේ පරපුරට. ඒ පරපුරට ඇති භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන දිව්‍ය පිරිසද ඔන්නම් ඒකේ අයිතියක් තියෙනවා. හැබැයි දිව්‍ය පිරිසේ උතුම් ගුණයක් තියෙනවා. මම බුදු පියාණන් වහන්සේගේ ආමිසයට දායාද නොවෙමි, ධර්මයට දායාද වෙමි. මේක උතුම් ගුණය. මෙන්න මේ නිසා භික්ෂුන් වහන්සේලා හෝ උපාසක උපාසිකාව හෝ බුදු පියාණන් වහන්සේගේ සිව්පසේට දායාද වෙන්න බලන්නේ නැහැ. උන්වහන්සේගේ ධර්මයට දායාද වෙලා සිව්පසේ ප්‍රතික්ෂේප කරනවා. මේක උතුම් ගුණය. හිමිකම තියෙනවා. හිමිකම තියෙන එක වෙනම දෙයක්. හැබැයි උතුම් ගුණයක් තියෙනවා. ධර්මයේ දායාද කරගත්තාම ආමිෂයේ දායාද කර නොගන්නේ. උවහන්සේ ඇතුළු කළේ උවහන්සේ නිසා ලැබෙන ආමිෂය සඳහා නෙවීම. එයා මම හරි කරන්නේ නෙවෙයි. මම උවහන්සේ ඇතුළු කළේ උත්තම වූ ධර්මය ලබා ගන්නයි. ඒ නිසා මට උවහන්සේගේ උත්තරීතර ධර්මයේ පීඩ නිසා මම උවහන්සේට හම්බෙන්නේදී භුක්ති විඳින්න ලැහැතිලා නැහැ කියන එක. මේක ශ්‍රාවකයන්ගේ තියෙන උතුම් ගුණයක්. එයා බුදුරණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදි භික්ෂුන් වහන්සේලා දෙනවා. ඔය කමින් කියන බලිතින් හිටියා උන්වහන්සේගේ අතිරික්ත භෝජනයේ වැළඳුවේ නැහැ. ඒක හරියටද? ඉතින් ඒ නිසා අනික් කාරණේ දැනගන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ උදෙසා පූජා කරපු දෙයක් යම් කෙනෙක් අරගන්නවා. එයා දැනගන්න ඕනේ බුද්ධ ශ්‍රාවකත්වයේ තුල ඉන්නව මම. එයින් කලකිරුටක් කර නොගත යුතු කෙසේවා. එසේ නම් මම ශ්‍රාවකත්වයේ හිමි නැහැ. කිර නැහැ. මම කොහොමද ඒක වළඳලා දිරවගන්නේ? අන්නේ කවි දකින්න ඕනේ. එහෙනම් එතෙන්දපත් වෙන්න නම් ධර්මචාරී ගුණයෙන් පූර්ණ වෙච්ච අරිහතුන් වහන්සේලා තමයි නොකඩ වෙන හිරභාවයට පත් වෙච්ච තේරභාවයට පත් වෙච්ච උත්තර. හැබැයි උන්වහන්සේලාගේ හිරිතක් තියෙනවා. අපි මේ උත්තරීතර වූ බුදු පියාණන් වහන්සේ ඇතුළු කළේ උන්වහන්සේගේ ධර්මයේ නිසා. උන්වහන්සේගේ ලැබෙන දීපසේට නෙමෙයි. මට වැඩක් නැහැ දීපසේ. මට ලැබෙන හරියකින් මම ජීවත් වෙනවා සංඝයාට හිමි හරියට. උන්වහන්සේ දායාද කරගෙන උන්වහන්සේ ධර්ම දායාද කරගෙන මම උන්වහන්සේ මගේ පියා හැටේ ධර්මයේ දායාද වෙනවා. මෙන්න මෙතන ඉන්නවනම් ඒක උත්තමයි ශ්‍රේෂ්ඨයි. ඉතින් ශාසනය උදෙසා පූජා කරපු යමක් ඇත්නම් බුදුරජාණන් වහන්සේ හෝ සංඝ රත්නය උදෙසා පූජා කරපු යමක් ඇත්නම් ඒක බුද්ධ ශාසනය උදෙසා වෙන් කරපු දෙයක් වෙයි. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ සහ සංඝ රත්නය නම් පැවිදි පක්ෂේ. ඒ උදෙසා දෙන්නා වූ දේ තුලින් යෙපෙන අප්‍රමාදෝ නිවන් මාර්ග පාදා ගැනීම කටයුතු කරන පිරිසක් තියෙනවා. ඒ නිසා ඒ පිරිස උදෙසා දෙන්නා වූ දේ හරි හම්බ කරගෙන ජීවත් වෙන ජීවිතේ කටයුතු කරන පිරිසට වඩා ඉහළ පිරිසක් වෙන් කරමු පැවිදි පිරිසකට වෙන් කරමු දෙයක් වෙනවා. නිසා ඒ සඳහා සාසනීය උසා පූජා කරමු දෙයක් භෞතික බාහිර අයගේ ප්‍රයෝජනෙට ගන්නවා නම් අනිත් කෙනෙක් ඒක මහා භයානකයි. සමහර ලාවට ඒ ගැනීම ලෞකික ලාභයක් උදෙසා කීර්තිය ප්‍රශංසාවක් උදෙසා ගත්තොත් එහෙම. ඒ හේතුවෙන් ඔහුට මහා විනාශයක් සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේදී එක්තරා ගොවියෝ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් මොකද කරන්නේ වන කියලා අමුඩියක් ගහගෙන මඩේ වැඩ කරගෙන ඉඳව ගමන් වනහන් දැවිදිලා ඉන්න අර පඩියක් උඩින් ඉඳගත්තා අර මඩ පිටින්ම ඇවිදින්න. ගණන් ගන්න නැතුව යන්න ගිය අතන මඩ ගා 55. හරි වනහත්කේ ප්‍රතිඵලයේ ශක්ති ලැබුණා. මඩ ගාපේ ප්‍රතිඵලයේ නිසා යක්ෂයෙක් වෙලා උපන්නා. ඇඟේ තියෙන මරිල් ඔක්කොම දැලි පිහිවා. ඉඳගත්තේ කැපෙනවා වසද. තමන්ගේ ඇඟේ තියෙන මරිල්ම තමන්ගේ ඇඟේ දැලි පිහිවායි කපන. යමා කල්ලන්න ගිය ගෑවෙන්න ගියොත් ඒ ගෑවිතෙන් මරිල් හිර වෙනකොට දැලි පිහිවාගේ මරිල් තමන්ගේ ඇඟේ කැපෙනවා. මෙහෙම මහා දුර්වර වතන යක්ෂයෙක් කියලා උපන්නා. ඔළුවේ තෙල් ටික ගාගත්තා. වෙනෙහෙකට නේ ගාගත්තේ. මේ ඔළුව හර වෙලා තියෙනවා. ගෙදර ගිහින් තෙල් බෝතලේ හාලා ගන්නවා වගේ. පානි තෙල් ටික අරින් ගාගත්තා. ඔක මොකද්ද කියේ? ඉදි කටුවාගේ මේ තිබෙන මරිල් ඇති. යකේ තේරා යාත් උපන්නේ. යාර දුචි රෝම කිව්වා. හරියට කර රෝම කිව්වා. කර රෝම යක්ෂයයි දුචි රෝම යක්ෂයයි දෙන්න උපන් හැටි. එයා ඉඳගත්තේ ඉඳගත්තේ ගෑවිච්ච ගෑවිච්ච දෙන එයාගේම මරිල් ඉදි කටුවාගේ ඇඟේ ඇනේ. ඇයිද හිඳුවේ? ඒකෙන් දුක් වෙනවා. ඉතින් මේ පුංචි දෙකෙන් මෙච්චර ආවනම් අපි දැනගන්න ඕනේ මේක බරපතලකම කොච්චරද. ඉතින් මේ වගේ අපි දකින්න ඕනේ සාසනය නිසා පූජා කරපු දේවල් වල තියෙන බරපතලකම. ඉතින් ඒ නිසා ඒ මග අනුගමනය කරන්නද බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. මා හෝ මගේ ශ්‍රාවකගේ පරිණාමයක් හැද. ශ්‍රාවක පරිණාමයක් හැද. මේ සාසනයට දෙන දේවල් විරවන්නේ අනික් අය. මාහෝ මගේ ශ්‍රාවකයෙක් හෝ ශ්‍රාවක පරිණාමය කරන එක විරෝධ. ශ්‍රාවක පරිණාමයක් කියන්නේ උපාසක උපාසිකාව ශ්‍රාවක පරිණාම. ඒ මාර්ගයට අනුකූල පිළිවෙලින් කටයුතු කරගෙන ඉන්න අය. එබඳු අයද මේ ආහාරය විරෝධ. මොකද හේතුව? බුද්ධ ශ්‍රාවක නිසා, ශ්‍රාවක ශ්‍රාවිකාව නිසා. ශ්‍රාවක ශ්‍රාවිකාන වෙන්න බැහැරයි එහෙම ගත්තොත් ඔවුන්ට මහ විනාශයක් වෙනවා. ඒ ආහාරය විරෝධලා පත්‍ය වෙන්න හේතු නැතුව යනවා. ඒසා ගැන ශ්‍රාවකයෙක් හෝ ශ්‍රාවක පරිණාමයක් කර අනික් කෙනෙක් මේ ආහාරය ගන්න එපා. එහෙනම් ඊය අය ගන්නකොට ප්‍රත්‍යවේක්ෂාවෙන් ගන්න පුරුදු කරලා තියෙනවා. ශ්‍රාවකයෙක් ගන්නවා නම් ඒ දානිය ගන්න ප්‍රත්‍යවේක්ෂාට. රහ පිංස නෙමෙයි. අතීවිතව බඩපුරවා ගන්න නෙමෙයි. හැඩ වැඩ වෙන්න ලස්සන වෙන්න නෙමෙයි. කාම සම්භෝගයන් සඳහා කය හරස් කර ගන්න නෙමෙයි. ක්ලාන්ත කරකින් නැති කිරින බඩ කිලි වේදනා නැති කරගන්න. මේ ලබන්නා වූ ශක්තිය ආර්ය මාර්ගය පූර්ණේ කරන්න මට හේතු වාසනා වේවා කියලා අදිස්ත්‍යාන කරගෙන ඒ අනිත්‍යයෙන් තමයි ඒ හරිය ගැන ප්‍රතිවිස්තර. එහෙම ගත්තොත් ඒ ශ්‍රාවකයා හෝ ශ්‍රාවක පරිණාමයේදී ඒක දිරවන. ඉතින් ඒක ගන්නකොට ගන්නකොට කෑදරකමට කර්මදී කෑවොත් එහෙම බුද්ධ පූජාව කියන එක ඌ කවදාවත් රහවින් හැදෙන මේ කීතරම කඩාගත්තා නෙමෙයි. එතරම් කැරිලා ඉවරයි. නියම දවාය. ජවයේ කිංස ගත්තා. නෑ මද ආය. සස මදේ කිංස ගත්තා. අහු වෙලා ඉවරයි ඒක. ඉතින් ඒ නිසා ඒ ශ්‍රාවක පරිණාමකින් තේරෙන්න වැටෙන ප්‍රතිවිස්තරන් තු ගත්තොත් ඉන පරිභෝගිනා ණයට කෑවයි. නයිකවන්ද දෙනවා. ඉතින් ආහාරය ගන්න පුළුවන්. ඒ ක්‍රමයේ දැනගෙන හරි භයානකයි බොහොම පරිස්සමින් ප්‍රතිවේක්ෂාවෙන් ගන්න ඕනේ හැම කෙනෙක්ම. සාධනීය විසා දෙවිදියක් ගන්නවා නම් ගන්න ඕනේ ප්‍රතිවේක්ෂාවෙන් යුතු. එහෙම නොකළොත් සෑහෙන අමාරු වැටෙනවා. සතෙකුට කන්න දෙන්න නම් අපිට සතෙකුට කන්න කියලා වෙනම දාන්න අයිතියක් නැහැ. ප්‍රතිවේක්ෂා කරන්න කිව්ව මිනිහෙකුට ගන්නත් බැරි නම් අපි කොහොමද එකපාර සතෙකුට දාන්නේ? හැබැයි එකක් දකින්න ඕනේ. යම් කිසි ලෝක කර්ම බලවේගයක් ක්‍රියාත්මක වෙලා යම් යම් සත්‍ය වේලා උපදිලා හිටන් ඒ තැන් වලට කර්මානුරූප වෙන්න සත්‍ය වෙනවා. දැන් බල්ලෙක් වෙලා බලලෙක් වෙලා හෝ ඉඳ පුළුවන්. හැබැයි කර්මානුරූප ලැබිලා නම් ඌ හිටින්ට ආදී. කවුරුවත් මෙහෙයව එකක් නෙමෙයි. ඒ මෙහෙයීමේ දෙන්නාවේ හේතුවක් ඇතුවයි. සමහර වෙලාවට මේ ශාසනයේ අග්‍ර ශ්‍රාවක වෙන්න, සායිකා වෙන්න, මහා ශ්‍රාවක සායිකා වෙන්න යම් කිසි බුද්ධ ශාසනයක් තුළ එවන් ශ්‍රාවකත්වයට පත් වෙන්න හේතු තියෙන අය. පාරමිතා පුරාගෙන ශ්‍රාවක පාරමිතා පුරාගෙන ඉන අය. අතරමඟ කාලවලදී බල්ලෝ වෙලා, බලල්ලු වෙලා, තිරිසන් වෙලා උපදින්න පුළුවන්. හැබැයි පාරමිතා ගුණයක් පූර්ණ කරන්නේ ලෝක සත්‍යයද? හිමිකමක් තියෙනවා ඒක දිරවන. මොකද හේතුව? පාරමී ගුණයක් පූර්ණ කරන්නේ සත්‍යයට අනාගතයේදී එවන් හිමිකමට වීජය අභ්‍යන්තරයේ තියෙන නිසා. ඒ නිසා ඒ සත්‍යයේ ලෝකෙ දිරවන්න පුළුවන්. ඒක අපිට නිගමනය කරන්න බෑ. එහෙම වෙන් කරනවා නම් ලෞතර බුදුරයන් වහන්සේ නම නිගමනය කරන්න ඕනේ. ඉතින් අපිට තියෙන්නේ මොකද්ද? කනවා නම් කන්න සුසුසේ කාගත් ආර. අපි පැත්තකට දාන්න එක. ඉන්න බල්ලෝ පන්නන්න ඕනෙත් නෑ, බලල්ලෝ පන්නන්න ඕනෙත් නෑ. අපි ඒකට යන්න ඕනේ. මොකද? ශ්‍රාවක ශ්‍රාවිකාව වෙන්නේ නැයි එහෙම වෙනවා. අපි එක්තරා අග්‍ර ශ්‍රාවිකාවක් ගැන කියන කතාවක් තියෙනවා. ඒක අවස්ථාවක ඊරියක් විලා හිටපු අවස්ථාවක බුදුරජාණන් වහන්සේ නමක් දැකලා hina පහල කළා කියලා. මේ ඊරි මතු කාලෙට සාසනික අග්‍ර ශ්‍රාවිකාවක් වෙන කෙනෙක් අද ඊරියලා හිටියා. මේ සාසරේ යනකොට වෙච්චදිය. ඊට පස්සේ බුද්ධ කාලෙට කිගිලියක් වෙලා වතුළු අවුලවල් කකා ඉඳලා ඉන්න ඒ අවස්ථාවේදී බුදුහාසේ දැකලා මෙන්න මේ කිගිලි මතු කාලෙක බුද්ධ ශ්‍රාවිකාවක් වෙනවා කියලා කිව්වයි කියලා මෙහ අපි කතාවක් කියනවා. පසු කාලෙදී ඒ තෙරින්නහන්සේ තමා දිවක් පහල තන පෙරවිසු කඳුපිලිවල දැකලා මෙන්න මෙබඳු කාලයකදී මම ඊරියෙක් වෙලා හිටියා, මෙහෙම කාලෙක කිගිලියක් වෙලා හිටියා, ඉඳලා බුදුරයන් වහන්සේ නමක් මට මේ විදිහට කිව්වා කියන එක කියපු කතාවක් දේශනා කළා කියලා මෙහෙම අදහස් වෙනවා. ඉතින් ඊළඟ ඊරිය වෙලා කිගිලිය වෙලා එනකොට එදා බුද්ධ ශාසනයේ ශ්‍රාවක පාරමිතා පුරණ අයටත් ඔහොම ඒවා වෙනවා නා. එහෙමයි අද බල්ලෝ අතර ඉන්න පුළුවන්, බලල්ලු අතර ඉන්න පුළුවන්, ඔය ඇතුලේ ඉන්න සතු අතර ඉන්න පුළුවන්. ඒක වුන් අපිට පන්නන්නයි කියපුවොත් නේ. අමුතුවේ විශේෂ කරලා දෙන්නයි කියපුවොත් නේ. උරුමේ හිමිකම තියෙන නම් උන් කයි උඹ පැත්තේ එන්නේ. අපි නම දැන් නිසා අපේ පාඩුවේ අපි වැඩේ කරනවා ඉවත් කර ගමන අදහස. අර කවිය ලියා ගැනීමත් නැවත කියන්ට කියන ඉලිමක් එනවා. සසර දුක් විඳි සතෙක් කිසි විට හොඳයි ලියා ගන්න. සසර දුක් විඳි සතෙක් කිසි විට හදේ දුකකට පත් නොවේවා. සසර දුක් විඳි සතෙක් කිසි විට හදේ දුකකට පත් නොවේවා. රාග ද්වේෂද මෝහ යන දුක් රාග ද්වේෂද මෝහ යන දුක් කිසිම සතෙකුට අත් නොවේවා. රාග ද්වේෂද මෝහ යන දුක් කිසිම සතෙකුට අත් නොවේවා. දිනෙන් දින ජීවුනේ පියමං දිනෙන් දින දියුණුවේ පියමං සියලු සතහට අත්ම වේවා. දිනෙන් දින දියුණුවේ පියමං සියලු සතහට අත්ම වේවා. හදේ දුක් ගිනි නිවා දෙනෙතේ හදේ දුක්ගිනි නිවා දෙනෙතේ පෙනුම සතහට අත්ම වේවා. හදේ දුක්ගිනි නිවා දෙනෙතේ පෙනුම සතහට අත්ම වේවා. බලන්න හරිද කියලා. සසර දුක් විඳි සතෙක් කිසි විට හදේ දුකකට පත් නොවේවා. රාග ද්වේෂද මෝහ යන දුක් කිසිම සතෙකුට අත් නොවේවා. දිනෙන් දින දියුණුවේ පියමං සියලු සතහට අත්ම වේවා. හදේ දුක්ගිනි නිවා දෙනෙතේ වෙනුම සතහට අත්ම වේවා. තවත් තියෙනවා මේ විස්තර වාගයක් කියලා. ඒකට වෙලා මදි අද හෝරම් භාගිය පද නිරුක්තිය පහදා දෙන්න සීලබ්බත පරාමාස සංයෝජන වඩා පැහැදිලි කිරීමක් කර දෙන්න කියනවා. පටිගේද ව්‍යාපාදයේ එහෙ නැත්නම් ප්‍රහීන වන හෝ කළ හැකි කෙසේද? පටිගයේද පටිගය ව්‍යාපාදයේද? ඒ දෙක විග්‍රහ කරලා පෙන්නන්න කියනවා. එසේනම් ප්‍රහීන වන ඒක කරන්න ඕන ධ්‍යානවා. භාවනාවට උපකාරී වන නිරත වන අයට අත්හදා බැලිය හැකි ක්‍රමවේදයක් ඇත්නම් ලබා දෙන්න කියලා ප්‍රයෝගයේ දැන් මේක අපි විස්තර කෙරෙන්න කියලා තියෙනවා. නමුත් මේ නැවත නැවත කියන්නයි වෙන්නේ. සම්මා සම්බුදුන් වහන්සේ ඉක්වීමට බැරි බව අසා ඇත. ඒකට හේතු වන්නේ ඇයි පහදා දෙන්නේ. දැන් මේ සම්මා සම්බුදු වහන්සේ ඉක්වීමට බැරි වෙනවා කියලා කියන්නේ ඉස්ත්‍රි අධ්‍යාවත් තුළ ඉඳගෙන බුදු වෙන්න බෑ කියන එකයි. ඉක්වීම ඉන්න දිනවල බුදු වෙන්න ඕන නම් කාටවත් බුදු වෙන්න ඉස්ත්‍රි කියා පුරුෂ වෙලා හිටියා සාරාංශික කල්පලක්ෂයක් පෙරුම් කරලා ඊට ඉස්සෙල්ලා විෂයාංශික කල්පලක්ෂ ගන්න මනෝ ප්‍රනිදාන වාස් ප්‍රනිදාන වශයෙන් පෙරුම් පුරාගෙන හැදිලා එහෙම වනේ පුරුෂ හෝ ඉස්ත්‍රි පුරුෂ උනත් බුදු වෙන්න පුරුෂයෙකුන පළියට ලෞත්‍රා බුදු වෙන්න බෑ. මේ ඉස්ත්‍රි කෙනෙක්ව නම් ඉස්ත්‍රි කෙනෙක් පුරුෂ අධ්‍යාවක් ලබාගෙන එතනින් අර මනෝ ප්‍රනිදාන වාස් ප්‍රනිදාන ආදී පුරාගෙන ඉනකොට ඔය අතරත් ඉස්ත්‍රි වෙන්න පුළුවන් නාතරේ. කවදා හරි විවරණ ගන්න පටන් තමයි ඉස්ත්‍රි අධ්‍යාවක උපදින් නැති බෝසත්වකේ. එතකන් ඉස්ත්‍රි අධ්‍යාව වල උපදින්නත් පුළුවන්. මනෝ ප්‍රනිදාන වාක් ප්‍රනිදාන වශයෙන් බලාගෙන ඉන්න කාලය. ඒවට කියන අනියත විවරණ කාලය. නියත විවරණ ගත්තන් පටන් සාරාංශික කල්පලක්ෂ, අටාංශික කල්පලක්ෂ, සොරසාංශික කල්පලක්ෂ කියලා. මෙච්චර කාලයක් පාරමිතා පුරන කාලයක් තියෙනවා නියත විවරණ ලබා ගන්න. අන්නේ නියත විවරණ ලැබුව තැන් පටන් ඉස්ත්‍රිය උපදින්නේ නැහැ කියන එකයි වෙන්නලා තියෙන්නේ. ඉතින් මේක සමහර අය වරද්දලා ගන්නවා ඉස්ත්‍රියකට උදු වෙන්න බෑ කියලා පුරුෂය ලොකු වෙලා උඩ පැනගෙන ඉන්න උද්දා වෙලා ඉන්නවා. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. පුරුෂය ඉස්ත්‍රිය හවුරුණා පාරමිතා පුරලා පූර්ණ කරගත්ත උත්තරමයන් වහන්සේ නම බුදු වෙනවා මිස ලෝතර බුදු වෙනවා මිස අනිත් නැතේකට බුදු වෙන්න බැහැ කියන උනපත්. ඉතින් ඕකත් වාරද්දා ගත්තාම වෙලක් ආයේ ප්‍රීම් කම ලෝකෝට අරගෙන මත් වෙලා උඹලා කර උඹලා ඉන්නේ ඉස්ත්‍රියේ පුරුෂයේ බුදු වෙන. ඒකත් පක්ෂාග්‍රාහී කරන්න හදලා. බලනකොට අටමහා නරකයේ උපදින්නේ නැහැ කිව්වොත් ඕක කියන්න පුළුවන්. ඒ වගේ අපි දකින්න නැතුව මේ ප්‍රීම් මාදී ඔලුවට අරගෙන කතා කරලා හරියන්නේ නැහැ. ඉතින් මේ ගැහැණුණා ප්‍රීම්ුණා ඉස්ත්‍රිය කෙනේ පුරුෂ වෙන්නේ ඉතිරි නොවෙන්නේ කවදා හරි විවරණ නියත විවරණ ගත්තන් පටන්. නැහැ ඉස්ත්‍රි වේවා පුරුෂ වේවා ඔය කියන විදිහට මනෝ ප්‍රනිදාන වාක් ප්‍රනිදාන වශයෙන් විෂයාංශ කල්ප ලක්ෂ ගන්න පෙරුම් පුරලා. එතන පටන් ගෙන ආයු විවරණ ගත්තන් පටන් වීර්ය ප්‍රඥාදීක කෙනෙක් බුදු බෝසත්වරේ සාරාංශ කල්ප ලක්ෂය වීර්යාදීක බුදුරේ කටාසංඛ කල්ප ලක්ෂය ශ්‍රද්ධාදීක එන්න බෝසත්වරේ සොරසාංශ කල්ප ලක්ෂය පෙරුම් පුරලා අවසානයේදී පිරිම් පිරිය පූර්ණත්වයට පත් වෙලා නැහැ ලෝක රාමු දෙන්නේ. අපි අනිත් ප්‍රශ්න වලට ලැබෙන අවස්ථාවක පිළිතුරු ගමු. දැන් කාලය අවසානයි. සෑම පිළිදෙනාට යහපතක් වේවා.